අයිබන් කියලා ටෙක් කතා 118 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම උපුල්.
ඔව්, අද තිලනතම පොඩ්ඩක් පරක්කු වින්දා උපුල් විමායි තමයි ඉන්නේ. අද මොනහරි විශේෂ දේවල් තියෙනවද උපුල් අපිට කතා කරන්න? නැත්තම් මම හිතන්නේ ටිකක් ලොකු නිවුස් එකක් කියලා කියන්නේ. ඉතින් හැමෝම අර හැමදාම කතා කරන මේ iPad අලුත් version එක ආපු එක තමයි. ඉතින් Apple මොනහරි ආවොත් ඉතින් ඒක නිවුස් එකක් ගන්නෙ නේද?
මේ දවස්වල ඉතින් නිවුස් කියලා ආයේ කියා අර සෝලා ස්ටෝම් එකක් ගැන කට්ටිය බයලා හිටියන්නේ. මේ ඔක්කොම විදුලි බල පද්ධති වලට හානි වෙයි, චන්ද්‍රිකා අඩපණ වෙයි, එහෙම එක්කුත් කියා. දැන් අද ඔය කියන විදියට ඔක්කොම වෙලා දැන් පෘථිවි විනාශ වෙන්න ළඟ වෙන්න ඕනේ. උනා තාම නමකුත් වෙලා නැහැ.
ඔව්, ගොඩක් අය කියලා තිබ්බා ඒක කිසිම කරදරයක් නැතුව නිමා වුණා කියලා. සෝලා ස්ටෝම් එක නේද?
ඔය සාමාන්‍ය ඉතින් ගොඩක් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ තොරතුරු අර ප්‍රවෘත්ති වලට එහෙම විකාශනය කරද්දී එක දෙක කරලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍ය හැම අවුරුදු කීපයකට සැරයක්ම ඔය සෝලර් ස්ටෝම් එකක් වගේ එකක් සැරට එනවා. ඉතින් ඒ වුණාට ඔය කියන තරම් මහා විනාශයක් කරන්න තරම් ඒ සිස්ටම් ඩිසයින් කරද්දිත් එහෙම ඒවට අහුවෙන විදිහට ඩිසයින් කරන්නෙත් නැහැ. බලපෑමක් නැතුව නෙමෙයි. ඒ නමුත් අර ප්‍රවෘත්ති වලින් තමයි ගොඩක් වැඩේ කන්නේ.
ඔව්, ඒ කියන්නේ මිනිස්සුන්ගේ බය කර ප්‍රවෘත්ති වලින් දැන් අද කාලේ හැම දෙයක්ම ඔය වගේ තමයි නේ. මිනිස්සුන්ගේ බය කරන එක තමයි මුලින්ම කරන්නේ. මේක මෙහෙමයි, මේ ප්‍රශ්නයක්. මේ උවිත අමතර මේ තවත් පොඩි නිවුස් එකක් තියෙන. තව දවස් මම දැන් 10කින් විතර Facebook වහනවනේ නේද?
ආ, වහනවා. ඒකත් මේ දවස්වල ඉතින් ලොකුවට කතා වෙනවා. ඔක කොච්චර කිව්වත් ඉතින් පිළිගන්නේ නැහැ. මම මගේ අත්දැකීමක් කියන්නම්. මේ ළඟදී මගේ යාළුවෙක් මේ මං යාළුවත් එක්ක කතා වෙලා විවිධිටි මේ ලොකුවට කියනවා දැන් Facebook වහනවලු කියලා ලොකු විස්තරයක් කරනවා. ඉතින් අපි කිව්වට ඒක පිළිගන්නෙත් නැහැ. ඉතින් මං අන්තිමේට ඔට්ටුවක් ඇල්ලුවා. හරි, Facebook යහුවත් මම රුපියල් 1000ක් දෙනවා. බැරිලාත් වෙවෙ නැත්නම් මට ප්ලේන් ටියක් දෙන්න කියලා. ඒකටත් කැමති නෑ බෑ.
ඔව්, ඒ කට්ටිය මේ ඕ වගේ තමයි. මේ දවස්වල අර මැච්වල ටොට්ටු දැම්මත් ටිකක් හොඳට දිනන්න පුළුවන් ගතියක් තියෙන්නේ. මේ ඒ අමතර අද මේ දවස්වල රොයල් තෝමියන් මැච් එක යනවා. මේ මොනවාද උනේ කියලා එහෙම කට්ටිය දන්නවද? ඩිය ගන්න තේ චැට් රූම් එකයි කියන්න බලන්න මොකක්ද උනේ මේ දවස්වල. මම හිතන්නේ මැච් එක ගැන. අතර ඔය අතර ඉතින් Apple news එකට අපි පොඩ්ඩක් මාරුවෙන්. මේ Apple ලා ඉතින් අර හැමදාම වගේ මේ iPad එකක් එළියට දැම්මා. ඉතින් අලුත් version එකක් iPad 2 එකට පස්සේ ඉතින් ලොකු වෙනසක් කියලා තියෙන්නේ මේගොල්ලන්ගේ. ඇත්තටම මේ screen resolution එක තමයි මේ Retina display එකටත් වඩා හොඳ display එකක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් 9.7 inch තමයි size එක කියලා තිබේ. LED backlit එකක් තියෙන එකක්. රෙසලූෂන් කිව්වොත් 2048 1536 වගේ රෙසලූෂන් නැත්තයි තියෙන. මම හිතන්නේ HD කියන්නේ high definition රෙසලූෂන් එකකටත් වඩා වැඩි රෙසලූෂන් එකක් තමයි තියෙන්නේ.
හැබැයි ඔය ගන්න මේ මොනිටරයක් හොයාගන්න ගියොත් නම් හරි අමාරු වෙන්නේ ඔය රෙසලූෂන්
එක. මමත් බැලුවේ ඒක තමයි. දැන් අද මම මේ හොඳම මොනිටර එකක් බැලුවා. ඒකත් 1440x900 තමයි මේ 19 inch එකත් ඒකේ රෙසලූෂන් එක. ඉතින් මාර ප්‍රශ්නයක් කිය මොනිටර් පිළිබඳ මටත් හිතාගන්න බෑ. මේ මොනිටර් මම හිතන්නේ එක්ක මේ ලංකාවට එන්නේ මේ ලාභ දායිම විදියට තියෙන මොන්ට. මොකද රෙසලූෂන් අඩුවෙන් හදන්න මොන්ටරේට එච්චර කෝස්ට් එකක් යන්නේ නැහැ. මොකද LCD එක ලොකු වුණාට වෙන්නේ අර පික්සල් එකේ ප්‍රමාණය ලොකු වෙන එක තමයි. එතකොට ඒකෙන් හදන කොට අයටත් මම හිතන්නේ ලේසි පික්සල් එක ලොකු වුණාම මැනුෆැක්චරින් වලදී. ඉතින් ඔය අතර ස්පෙක් එක කතා කරොත් එහෙම මේ ඒගොල්ලෝ අර A5X කියලා තමයි අලුත්ම ප්‍රොසෙසර් එක ඩුවල් කෝ ප්‍රොසෙසර් එකක් තියෙන. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ කස්ටම් ඩිසයින් Apple ප්‍රොසෙසර් එකක් කියලා. හැබැයි පොඩි සෑඩ් නිවුස් එකක් තියෙනවා. මේ Wi-Fi only version එක පාවිච්චි කරන්න ඇයිද GPS නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඉස්සෙල්ලා නම් iPad 1 2 තියෙන කාලේ මේ මට chat room එකක් දැක්කම ඉනනව බැරි වුණා. මේ සමලල යන චම්ලි අක්කා ටෙක් කතා ඇඩ්මින්ද කියලා අහනවා. මම දැන් චම්ලි අක්කනේ චම්ලි මල්ලි සමලලට පොඩ්ඩක් නැට්ට බැහැලා වගේ. කොහොම හරි මේ Wi-Fi Bluetooth 4 ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙනවා. එතකොට අර near field communication වගේ මේ payment වගේ කරනවා නම් මේ Bluetooth 4 ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන්. කැමර එකක් ඒගොල්ලෝ කියලා තියෙනවා, පට්ට සිරා කැමර එකක් තියෙනවා කියලා. 5 megapixel eyesight කැමර එකක් තියෙනවා, auto focus, tap to focus, ඒගොල්ලෝ වගේම HD 1080p ඒ කියන්නේ high frame 30 frames per second audio video එක හොඳට මේ video recording කරන්න පුළුවන්. ඊට පස්සේ video stabilization, ඒ කියන්නේ සාමාන්‍ය මේ ගංජා කාලේ වැඩි ලත් ගැස් වෙන වගේ කට්ටියට හොඳයි මේ. ඇත්තට ගැස් වෙන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. ඊට අමතරව ෆේස් ටයිම් කරන්න, ඒ කියන්නේ අර Apple ලාගේ තියෙන මේ ඔය නිකන් අපි Skype වලින් කෝල් කරනවා වගේ video calling වලට ඒගොල්ලෝ කොල්ටි එකක් කැමර එකක් තියෙනවා කියලා තියෙන ඉස්සරහෙන්. ඉතින් ඊට අමතරව ෆොටෝවල ජියෝ ටැගින් ඒ වගේ දේවලුත් තියෙනවා. අර පරණ විදිහ නම් බැටරිය පැය 10ක් දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇක්සලරෝමීටර් තියෙනවා, මේ ඇම්බියන් ලයිට් සෙන්සර්, එතකොට ජයිරස්කෝප්, වයිෆයි, ඩිජිටල් කොම්පස්, ඉතින් ඒ ටික ඔක්කොම තියෙනවා. ගන්නවද නැද්ද කියන එක කිව්වොත් මන් මගේ නම් තාම ඉතින් iPad 1 එකවත් හරියට පාවිච්චි කරගන්න නැතුව iPad 3 එකක්, ඉගෙන ඇත්තනම අලුත් iPad එකක් අරගෙනත් වැඩක් තියෙදි කියලා තමයි මට නම් හිතෙන්නේ. උපුල්ගේ අදහස මොකද්ද? iPad සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය මට තාමත් මේ අර කම්පියුටර් එකකින් කරන ටික මේ iPad එකෙන් කරගන්න ගානට එන්න අමාරු නෝ. උපුල්ට කොහොමද ඒක?
මේ මාත් ඉතින් යස් කරලා නන්නෑ වුණට ඉතිං ප්‍රධාන මේක තමයි. දැන් ගොඩක් ෆෝන් එකයි ලැප්ටොප් එකක් හරි ගෙදර මැෂින් එක හරි තිබ්බොත් අයිපෑඩ් එක තියෙන ඕමන ගොඩක් කලාට කැපිල යනවා. ගොඩක් අර මිලත් එක්ක බලද්දි ගොඩක් අය යොම වෙනවා. ඉතින් මේ අපිට පුළුවන් ඇටම් ප්‍රසරයක් තියෙන මේකක් ගන්න,
කම්පියුටර් එකක්,
ඒ වගේ
නෙට්බුක් එකක්,
නෙට්බුක් එකක් ගන්න. ඉතින් ඒ වගේ අරන් ගොඩක් අය අර ඇපල් මේ අයිපෑඩ් එකට යන්න තරම් සාමාන්‍ය අය නම් වැඩිය කැමැත්තක් නැහැ. ඊට වඩා අර වගේ ෂේප් කරගන්නේ ගොඩක් අයට වාසි.
ඔව් මයි දන්නේ මේ ඕක තමයි ප්‍රශ්නේ තියෙන. අර ගොඩක් වෙලාවට තමන් කරන්නේ මොකද්ද කියන එක තමයි. සාමාන්‍ය මම iPad එක ඇත්තටම يعني මගේ පෞද්ගලික පාවිච්චිය මම iPad එක පාවිච්චි කරන්නේ එක්කෝ කොහේරි යනකොට ෆිල්ම්ස් බලන්න, නැත්තම් ඉතින් ඉඳලා හිටලා ඔය කරන්ට් එක ගෙදර නැතිනම කරන්න වැඩක් නැතිනම ඉන්ටර්නෙට් පොඩ්ඩක් යන වගේ වැඩ කරගන්න. කම්පියුටර් ඔන් කරන්න කම්මැලි වෙලාට ඔය දැන් මම සමහරවිට අර මේ ෂෙල් එකෙන් පාවිච්චි කරනවා, SSH එහෙම කරන්නේ, ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා මිසක් ඒ වුණත් මට හරිම අමාරුයි. ඒ කියන්නේ ෂෙල් එකක වැඩ කරන දේවල් ගොඩක් වෙලාට මේ ෆෝ මේකින් කර ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එක කරන්න ගියාම සමහරවිට කට් ඇන් පේස්ට් කරන්න බෑ. ඔය වගේ ගැටලු තියෙනවා. මේ මම හිතන්නේ හොල්මනක්ද ඔයද ටෙක් කතා ටීම් එක ප්ලේ කරා. ඔය වගේ මේ ප්‍රශ්න තියෙනවා. මට නම් ඉතින් සාමාන්‍යයෙන් එච්චර තේරුමක් දැල්ලා නැහැ මේ මේකප් පාවිච්චි කරන එක හොඳයිද කොහොමද කියලා. මේ දැන් උපුල්ල ඩිස්කනෙක්ට් කළා තියෙන, අපි උපුල්ල සම්බන්ධ වෙනකන් පොඩ්ඩක් තව දෙයක් ගැන කතා කරන්න තියෙනවා. මේ ඇත්තටම තව දෙයක් කියලා කිව්වනේ මේ පොඩ්ඩක් අර හැකින් ගැන කතා කරන කට්ටියට මේ පොඩ්ඩක් තියෙන මේ අනනමස් සහ ලොල්සැක් කියලා මේ ඇත්තටම කණ්ඩායම් දෙකක් හිටියනේ. මේ ලොල්සැක් ලීඩර් කෙනෙක් හිටියා. මේ ඇත්තටම එයා මේ ලොල්සැක් කියන වෙනම ඔය අනනමස් වගේ හැකින් කණ්ඩායමක්. මේ ඒගොල්ලන්ගේ මේ ලීඩර් කොහොම හරි මේ නම තිබ්බේ සබු කියලා. මේ මේ මනුස්සයව FBI එකෙන් පොඩ්ඩක් අල්ලගත්තට පස්සේ මෙයා FBI එකට තොරතුරු දෙන ගාන්ට මේ පත් වෙලා තිනවා. ඉතින් තොරතුරු දෙන ගාන්ට පත් වෙලා කවුරුත් දන්නේ නැති විදිහට මේ මෙයාව සම්බන්ධ කරගෙන කට්ටිය මේ තොරතුරු ලබාගෙන තිනවා. මේ නනමස් කට්ටිය ඔක්කොම කොහොම හරි මේ ලොල්සෙක් කණ්ඩායම මේ නායකයා වෙන මේ ඇත්තනම සබූ කියන එක්කෙනා මේ ඔක්කොම මේ කට්ටියගේ දන්න අයගේ විස්තර ඔක්කොම ලබා දීලා පස්සේ වැඩේ මහට්ටු වෙලා මේ ඔයගේ ලොකු කේස් එකක් කළා දිනවා. මේ හැක කණ්ඩායම අතරත් දැන් ලොකු ප්‍රශ්න ඇති වෙන එකක් තමයි වෙන්නේ. නෙට්බුක් කියන කලින් අය ගල්පෑඩ් එක මට දෙන්නලු බලමුනේ කොහමාරි. ඉතින් ඔයගේ මති ගැටනුත් මේ දවස්වල පවතිනවා. මොකද මේ ගොඩක් මේ ඔය දැන් ඔය ප්‍රසිද්ධ මේ හැකින් කණ්ඩායම ඔය තුනක් තමයි තින්නේ, ලොල් සැකුයි, අනනමසුයි, ඇන්ටිසෙක් කියන කට්ටියයි. ඉතින් දැන් කොහමාරි මේ මේ කට්ටිය කට්ටිය අතරේ දැන් මේ දවස්වල පොඩි වලි යනවා. මොකද මේ මේ සබු අර ඒගොල්ලන්ගේ දත්ත දීපු හින්දා. ඉතින් කොහොම හරි මේ මෙතන මේ මේ මනුස්සයා වහු වෙලා තියෙන්නේ. මේ මනුස්සයාට ටෝ එකට ලොග් වෙන්න මතක නැතුව IRC channel එක ලොග් වෙලා ටග් ගාලා IRC channel එක හිටපගෙන මේ ටග් ගාලා මෙයාගේ IP එක අරගෙන තමයි මේ මනුස්සයා වල්ලාගෙන තියෙන්නේ. ඕවාගේ ඉතින් මේ දස්සල හැකින් කරන අයටත් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා.
තව නිවුස් එකක් තිබුණා මම හිතන්නේ මේ පයිරට් බේ සයිට් එකේ ක්වාටර් සයිට් වටදණ්ඩ යනවා කියලා ලෑස්තියක් තියෙනවා කියලා විකිලීක්ස් වලට යම් කිසි ආරංචියක් ඇවිල්ලා කියලා මට වැඩි විස්තර නම් කියවන්න හම්බුනේ නැහැ.
ඔව් ඇත්තනම මම හිතන්නේ මේ මම හිතන්නේ පයිරට් බේ තමයි මම හිතන්නේ දැනට තියෙන ලොකුම මේ ඔය ඇන්ටි පයිරසි වලට තියෙන ලොකුම ප්‍රශ්නේ. ගොඩක් අය මේක 3-4 පාරක් මම හිතන්නේ දැන් ඕක ඉස්සලම කට්ටියට නඩු දාලා ඒවට ඩොලර් 10 ගණන් දඩ ගහලා ලොකු ප්‍රශ්න කරලා තාමත් පයිරට් බේ වැඩ ගන්නවා. පයිරට් බේ කට්ටිය ඒගොල්ලන්ගේ අනවුස්මන්ට් එකක් දාලා තිබ්බ. ඇත්තනම් පයිරට් බේ කියන්නේ මේ එක තැනක තියෙන සර්වර් එකක් නෙමෙයි. ඕගොල්ලන්ට එලියට පේන IP වලින් තියෙන අපේ සර්වරේ දත්ත තියෙන තැන නෙමෙයි. ඒක නිසා මේ කොහෙට ගියත් මේක ලොකු ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක ඇත්තටම මේ වෙන්නේ ඇත්තන මේගොල්ලන්ගේ රවුටර් එකක් සහ මේ net කේබල් එකක් පමණයි මේ තැන්වල තියෙන. එතකොට data ඒගොල්ල හැමතිස්සෙම රීරවුට් කරනවා කියලා ඒගොල්ලන්ගේ original box වලට. ඒවත් ලෝකෙ වටේම හැමතැනම මේගොල්ලන්ගේ තියෙනවා. ඒක නිසා මේක ගන්න බෑ. ඕගොල්ලෝ try කරාට වැඩක් නැහැ. ඒගොල්ලෝ ඇමරිකාව වගේ රටවල්වල මේවා තියන් ඉන්නෙත් නැහැ කියලා කියලා ඒගොල්ලෝ දාලා තිබ්බ post එක. මම හිතන්නේ මේ පයිරට් බේ කට්ටිය මේ ළඟදී මම හිතන්නේ එක්ක කතා ගිය සතියේ වැඩසටහන එක කතා කරා මේ torrent ඒ කියන්නේ torrent file host කරන එක නවත්තලා තිබ්බ. ඒගොල්ලෝ කියලා තිබ්බ 60% විතර ඒගොල්ලන්ගේ traffic අඩු වුණා කියලා. මේ torrent file host කරන එක අයින් කරපු හින්දා මොකද දැන් මේගොල්ලෝ magnetic links දෙන හින්දා ඉතින් කොහොම හරි ගැටලුව නම් නිදහස් වෙලා තියෙනවා. තව මොනා හරි උපුල් මේ උපුල් දන්නවද ෆෝන් ටු ෆෝන් කියන එක ගැන?
නැහැ.
ඔව් ෆෝන් ටු ෆෝන් කියන්නේ මේ හැකින් කම්පිටිෂන් එක. ගොඩක් ඔය software companies එක්කව වෙලා ඒගොල්ලන්ගේ ගොඩක් අය browsers වලට තමයි මේක තියෙන්නේ. මේ browsers දීලා පුළුවන් නම් හැක් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ යම්කිසි කාල ප්‍රමාණයක් ඇතුළත ලොකු ගාණක් දෙනවා කියලා දාපු ගමන් Google Chrome හැක් කළා තියෙනවා. හැක් වෙලා ඒ හැක් කරපු එක නම් ඩොලර් 60,000ක ටැග්ක් හම්බ වෙලා තියෙනවා. හැබැයි මේකේ එක ක්‍රමයේ හේතුවක් තමයි මේ වගේ දේවල් කරන්න ඒ security vulnerabilities තියෙනවා හදලා හොයලා ඒව හදන්න. දැනට 14ක් ඒ වගේ Chrome වල තිබිලා ඒගොල්ලෝ හදලා තිනවා මේ Chrome ලගේ sandbox සිංහල. ඉතින් ඒ කියන්නේ sandbox කරනවා කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා දැන් web browser එකක අපි web පිටුවකට ගියොත් එහෙම ඒ web පිටුවේ තියෙන දේවල් වලට තමන්ගේ පරිගණකයේ තියෙන දත්ත ලබා ගන්න බැරි වෙන විදිහට මේගොල්ලෝ මේ sandbox එකක් හදනවා කියලා කරනවා. ඒ කියන්නේ ඇත්තටම යම් කිසි කොටුවක් ගහලා මේ ඇතුලේ පමණ ඉන්න පුළුවන්, මෙතනින් එළියට යන්න බෑ කියලා. එතකොට තමන්ගේ පරිගණකයේ තියෙන දත්ත හැමතිස්සෙම අපි යන web පිටුව වලින් ආරක්ෂා වෙනවා. මේවට තමයි මේ sandboxing කියලා කියන්නේ. නමුත් Chrome වල තිබ්බ පොඩි security ගැටලුවක් නිසා ඒ web පිටුවකට ගියහම අපේ පරිගණකයට ඇතුල් වෙන්න හැකියාව තිබ්බ security hole එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගෝමාරි ඒගොල්ලෝ දැන් ඉතින් හැදුවා කියලා තමයි Chrome නම් කියන්නේ. ඒගොල්ලෝ ඒ vulnerability එක හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් නිසා මම දැන් ගිය පාර අන්තිමටම හැක්කුනේ ක්‍රෝම් මේ පා. ඒ කියන්නේ 2011 කම්පිටිෂන් එකේ, මේ 2012 කම්පිටිෂන් එකේ පළවෙනිින්ම හැක්කුනේ ක්‍රෝම්. මම හිතන් 2011 කම්පිටිෂන් එකට මේ ෆයර්ෆොක්ස් එහෙම සහභාගී වුණෙත් නැහැ. මේ වාරණම් තත්ත්වෙ කොහොමද දන්නේ මේ මොකද වුනේ කියලා. ඔය අතර තවත් ඉතින් පොඩි නිවුස් එකක් තියෙනවා. මේ වෙස්ටර්න් ඩිජිටල් සමාගම within Hitachi hard disk සමාගම සල්ලි දීලා අරගෙන තිනවා ඩොලර් බිලියන 4.1කට. එතකොට හાર્ඩ් ඩිස් හදන සමාගම එන්න පොඩියලා පොඩියලා එක සමාගමක් වඩටපත් වෙද කියලා තමයි මට දැන් තියෙන සැකේ. ඉතින් ඔය අතර මේ තිරිමේන පාටක් නැහැ. ඒක නිසා මම ප්‍රශ්න ටික දිග අරගත්තේ නැහැ. මොනා හරි තියනවද මේ කතා කරන්න දේවල් එහෙම මේ
තව නිවුස් එකක් තිබුණා. අර මේ දවස්වල අර පොඩි කැම්පේන් එකක් යන ඇමරිකා පැත්තේ කොනී 2000 ට්‍රේල් කියලා. ඒක ගැන මම හිතන්නේ සමහර ඒ වීඩියෝ එක බලලත් ඇති. ඒ කියන්නේ කොනි කියන්නේ උගන්ඩාවේ, මම හිතන්නේ උගන්ඩාවේ ත්‍රස්තවාදියෙක් වගේ එකෙක් තමයි. දැනට එයා ඔපරේට් වෙනවා උගන්ඩාව, සවුත් සුඩාන්, කොංගෝ වගේ රටවල. ඒ කියන්නේ එයා හමුදාවක් පවත්වාගෙන ළමා සොල්දාදුවන් අරගෙන ඒ වගේ ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඉතින් ඇමරිකාවේ එක්තරා වොලන්ටරි ඕගනයිසේෂන් එකක් කොනි 2012 කියලා ඕගනයිස් වෙලා කැම්පේන් එකක් පටන් ගන්න තියෙනවා මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි ඇමරිකානු රජයට බලකරන මේ ත්‍රස්තවාදියාව නායකයව මේ අල්ලගෙන ඒ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නවත්තන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකට මේ YouTube එකේම වීඩියෝ එකක් දාලා ලොකු කැම්පේන් එකක් පටන් ගන්න තියෙනවා. මම හිතන්නේ දැනට ඒගොල්ලන්ගේ වීඩියෝ එකට මම හිතන්නේ මට අවසානයේදී දැක්ක විදියට මිලියන 45ක් හරි 46ක් වගේ ගාණක් views තියෙනවා දැනටම. ඊට අමතර ඒගොල්ලෝ කැම්පේන් එකක් කරන් යනවා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු මේ social media වල තියෙන power එක පාවිච්චි කරලා. ඒ කියන්නේ ලෝකෙ හැම මිනිස්සයම මේ වගේ මේ ත්‍රස්තවාදීන් මේ වගේ ගැන කතා කරනවා නම් අපේ රජයවලුත් ඒවට විරුද්ධ ක්‍රියාත්මක වෙන්න මීට වඩා උනන්දු වෙයි කියන අරමුණින් තමයි ඒගොල්ලෝ මේ කැම්පේන් එක පටන් ගන්න තියෙන්නේ. වැඩේ නැගලා යනවා මං හිතන්නේ. ඉතින් ඒ ඇමරිකාව පැත්තේ එහෙම පොඩ්ඩක් ඒකට ලොකු තැනක් ලැබිලා තියෙනවා මේ දවස්වල.
ඔව් මම හිතන්නේ මේ හැම එකක්ම නවත්තන්න කියලා ඇමරිකාවට කියන්නේ ඇයි කියන එකත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අපේ දැන් හැම ප්‍රශ්නයකට ඇමරිකාවෙන් ගිල්ල ගන්නවා. මේ ළඟදී ඔය ඇවිල්ලා තිබ්බ මේක මේ ටෙක්නොලොජි වලට අදාළ දෙයක් නෙමේ. පොඩි මේ අර iPhone vs Rock වගේ එකක් මේ ඇමරිකාව vs මේ අර මට මතක විදිහට ඉරානයේද කොහෙද දාලා තිබ්බා නිව්ක්ලියර් වෙපන්ස් කොච්චරයිද ඇමරිකාව බර ගන්න තියෙනවා. දැනට නිව්ක්ලියර් වෙපන්ස් කී පාරක් පාවිච්චි කරලා තියෙනවද ඇමරිකාව දෙපාරක් පාවිච්චි කරලා තියෙනවා. ඔය වගේ දාලා බැලුවම ඇත්තටම බය වෙන්න ඕනේ මේ ඉරානෙන් ගැන නෙමෙයි ඇමරිකාව ගැන කියලා දාලා තිබ්බා. ඒ කතාවත් යම් කිසි දුරකට පොඩි ඇත්තක් තියෙනවා නේද?
ඔව් අනිවාර්යෙන්ද ගොඩක් ඉතින් ඇමරිකාව ඕන එකට ඇඟිලි ගහන්න ඉතින් ඒගොල්ලෝ ඩීට වඩා විසඳන්න ප්‍රශ්න ඕන තරම් තියෙද්දිනේ
ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික විසඳගන්න බැරි ඉඳන් මම හිතන්නේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන අය. අපේ මිනිස්සුත් එහෙම නල්ලපු ගෙදර තියෙන ප්‍රශ්න ගැන තමයි හැමෝම ටිකක් වොරි වෙන්නේ. තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්න ගැන වැඩි වොරි වෙන්නේ නැහැ නේ.
කට්ටියට පොඩ්ඩක් කැමරා ගැන විස්තර අහන්න ඕනෙලා වගේ චැට් රූම් එකේ පේනවා.
මොකක්ද
හොඳම කැමරා බ්‍රෑන්ඩ් එක මොකද්ද? DSLR කතා කරමුද ටිකක්
කියන කතා කරමු නේද? කියන්නකෝ පුල්ම පටන් ගන්න
කැමරා ගැන කියනවා නම් ඉතින් අනිවාර්යෙන් මුලින්ම හිතන්න ඕනේ තමන්ට ඕනේ මොනවාගේ වැඩක් කරගන්නද සහ මිල පරාසය කියන දේත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් පොයින්ට් ඇන් ෂූට් එක කියන්නේ අපි ඔය පාටි එක ෆොටෝ ගන්න, එහෙම නැත්නම් ට්‍රිප් එක යද්දි සාමාන්‍ය ෆොටෝ ගන්න, එහෙම ලොකු ෆොටෝග්‍රැෆි දැනුමක් නැතුව නිකන් සාමාන්‍ය ෆැමිලි ඇල්බම් එකක් Facebook අප්ලෝඩ් කරන්න, ඒ වගේ තමන් ගන්න කව ෆොටෝස් තියාගන්න ෆොටෝස් ගන්නවා නම් ඒ කියන්නේ ඒ වගේ කැමරාවක් තමයි අපි පොයින්ට් ඇන් ෂූට් කියන්නේ. ඉතින් මිල සාමාන්‍ය රුපියල් 15,000 ඉඳලා 50,000 60,000 දක්වාම විවිධ මාදිලි තියෙනවා. ඉතින් මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ මේක මෙහෙම කියන්නත් හරි නෑ ඒ වුණාට මේ සාමාන්‍යයෙන් රුපියල් 20,000 30,000 අතර වගේ මිල පරාසය තියෙන කැමරාස් වලින් ගොඩක් වෙලාවට නිකොන් සහ සෝනි කැමරාවට මම කැමති. විශේෂයෙන් ඕටෝමැටික් ෆන්ක්ෂන්ස් ගත්තාම සෝනි වල එහෙම තියෙන ෆන්ක්ෂන්ස් කලර් ක්වොලිටි, එතකොට ලෝ ලයිට් වලදී තියෙන ක්වොලිටි එක ගත්තාම මන්න සෝනි සාමාන්‍යයෙන් හොඳයි කියලා මම දකිනවා. කලින්ගේ අදහස කොහොමද දන්නේ?
ඔව් මාත් ඒකට එකගයි. මොකද මම හිතන්නේ අර අඩු මුදලට කැමරා එකක් ගන්න නම් කැනන් වගේ එකක් ගන්න එක ගොඩක් වෙලාවට මෝඩ වැඩක්. ඒ තමන් ඔටෝ වගේ ෆන්ක්ෂන් වලින් නම් පාවිච්චි කරන්නේ. අර උපුල් කිව්වාගේ මාත් පිළිගන්නවා නිකොන් මේ එහෙම නැත්තම් සෝනි වගේ කැමරා එකක් ගන්න එක ගොඩක් වෙලාවට හොඳයි කියලා.
ඔව් එතකොට මේ අපි ගිය සතියේත් කතා කරා ඔය වැඩි මෙගා පික්සල් ගන්නට නම් වැඩි යන්න එපා. සාමාන්‍යයෙන් 10 12 මෙගා පික්සල් මැක්සිමම් මේ ගන්න තිබුණත් ඇති. එතනින් එහා නම් මෙගා පික්සල් ගන්න වැඩි වුණා වෙන්නේ බොරුවට ෆයිල් සයිස් එක ලොකු වෙන එක විතරයි. මොකද ඒකෙන් අර ක්වොලිටියට ලොකු මේකක් වෙන්නේ නැහැ මේ මෙගා පික්සල් ගන්න වැඩි වුණා කියලා. ඊට වඩා හොඳයි විශේෂයෙන් ඔප්ටිකල් සූමින් පැත්තෙන් පොඩ්ඩක් ඉහළට යන කැමරාවක් බලන එක වඩා හොඳයි. අනිත් එක තමයි ඔයගොල්ලෝ කැමරා චෙක් කරද්දි සාමාන්‍යයෙන් මේ ෆොටෝ දෙක තුනක් ගහලා බලන්න ලෝ ලයිට් කන්ඩිෂන් වලදී ෆ්ලෑෂ් එක ඕෆ් කරලා කියන්නේ කැමරා ටෙස්ට් කරන්න chance එකක් හම්බෙන්න පොඩ්ඩක් හරි මේ අපිට ඕනේ කැමරානේ අපි ගන්න ඕනේ කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. විශේෂයෙන් ලෝ ලයිට් කන්ඩිෂන් එකේ පොඩ්ඩක් කැමරාව හොල්ලන ගමන් ඒ කියන්නේ ඉමේජ් ස්ටැබිලේෂන් කොහොමද, කැමරා පොඩ්ඩක් හොල්ලද්දී ෆොටෝ එකක් ගත්තොත් මොනවද වෙන්නේ කියලා ඒක අර ගන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මොකද මාදිලි කියන්න ගියොත් නම් මාදිලි 100ක් 200ක් තියෙන හන්ද අපිට හිතා ගන්න බෑ. මොකද අද තියෙන එක නෙමෙයි හෙට එන්නේ. ඒ වගේ මාදිලි ඉක්මනට වෙනස් වෙනවා.
ඔව් ඔය සෙන්සර් ගැන කතා කරාම දැන් අපි මම හිතන්නේ මේ ගිය සතියේ කතා කරා. දැන් අර දැන්ට තියෙන හොඳම මේ ඩිජිටල් කැමරා කියලා පිළිගන්න තියෙන දැන් ඒ කියන්නේ සාමාන්‍ය DSLR වලදී Canon මේ 5D Mark 3 කැමරා එක ගත්තත් එහෙනම් 21 megapixel සෙන්සර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේ ගොඩක් කියලා මේ සෙන්සර් එක තියෙන මෙගාපික්සල් ගන්න ගොඩක් දේවල් අතර තීරණය වෙනවා. මොකද ඇත්තට කොච්චර ක්වොලිටි මේ ෆොටෝ සෙන්සර්ස් ද මේ සෙන්සර් එකේ තියෙන්නේ, සෙන්සර් එකේ ප්‍රමාණය. එතකොට ඒකට අර මේ උපුල් හැමතිස්සෙම කියනවා මේ ලයිට් කොච්චරක් කැප්චර් කරගන්න හැකියාව තියෙනවා. මොකද සෙන්සර් එක පොඩි වෙන්න වෙන්නේ මේ දැන් පොඩි පොඩක් පොඩි කැමරාවල් තියෙන පොඩි සෙන්සර් එකක්. ඒකට අවශ්‍ය කරන ආලෝක ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් එතකොට ලෝ ලයිට් වල ෆොටෝ ගන්නකොට ගොඩක් අවුල් වෙනවා. ගොඩක් වෙලාට ඔය පොඩි සෙන්සර් එකට ලොකු මෙගාපික්සල් ගන්නක් දාන්න ගියාම අර පික්සල් එකක තියෙන ක්වලිටි එක, ට්‍රාන්සිස්ටර් එකේ තියෙන ක්වලිටි එක, කලර් බැලන්ස් වගේ ඒවා අඩු වෙනවා. ඉතින් ඔය අඩු මිල කැමරාවල් තවත් තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රොසෙසින් පවර්ස්. එතකොට මේ ඉමේජ් එක අරගෙන හරියට ස්ටෝ කරන්න, ඉමේජ් එක ප්‍රොසෙස් කරන්න තියෙන ප්‍රොසෙසින් පවර් ගොඩක් වෙලාවට අඩුයි. ඉතින් ඕවා ගැන තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට හිතන්න ඕනේ මේ මෙගාපික්සල් කීයද කියන එක ගැන විතරක් නෙමෙයි, අර ලෙන්ස් එක කොච්චර හොඳ ලෙන්ස් එකක් තියෙන, ඔය ලෙන්ස් එක ගොඩක් බැලුවාම මේක තියෙන කවුද ඔප්ටික්ස් කරලා තියෙන. දැන් ඔය කාල් සයිස් වගේ එකක් නම් ටිකක් ගොඩක් වෙලාවට හොඳයි. ඒ වගේම අර උපුල් කිව්වාගේ මේ සූමින්, සූමින් ඔප්ටිකල් තියෙන එක වටනවා මේ 2-3x හරි මේ ඩිජිටල් 10x සූමින් වලට වඩා.
අනිවාර්ය. අනිත් ඒ තමයි දැන් ඔය මෙගාපික්සල් ගැන කියද්දි දැන් අපිට මේ ඔය 17 inch මොනිටර් එක ෆුල් ස්ක්‍රීන් ඉමේජ් එකක් ගත්තත් ඔතන මෙගාපික්සල් එකක් විතර තියෙන්නේ රෙසලූෂන් එක ගත්තොත්. ඉතින් මෙගාපික්සල් 12ක 14ක වගේ මේ කැමරාවක් අරගෙන වැඩක් වෙන්නේ නැහැ. අපි මේ ෆොටෝස් පාවිච්චි කරන්නේ Facebook ෂෙයා කරන්න, print කරන්න උනත් සාමාන්‍ය 4R වගේ සයිස් එක print කරද්දී 1 megapixels ආසන්නේ ගානක් තමයි ඒකේ ඇත්ත රෙසලූෂන් එක එන්නේ. ඉතින් අර ලොකු රෙසලූෂන් තිබුණාට ඒක අපි පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම ගත්තොත් නම්.
ඔව් දැන් 8x12 එකක් ගත්තත් මම හිතන්නේ megapixel 2 3ක් කැමරකින් ගත්ත එක හොඳටම ඇති.
අනිවාර්යයෙන්. විශේෂයෙන් DSLR වල එහෙමනම් මේ 1 megapixel තිබුණත් ඔය සාමාන්‍ය point and shoot එක 14 15 එකට වඩා හොඳ ක්වලිටියක් එනවා. මොකද ඒකේ අර 1 mega වුණාට ඒකේ නොයිස් නැහැ. ඒකේ හැම pixel එකක්ම image එකේ details තියෙනවා. ඉතින් ඒක තමයි DSLR වලයි සාමාන්‍ය point and shoot එකයි වෙනස. ඉතින් මේ මිල පරාසය වෙනස් වෙනනම් DSLR වල මිල ගොඩක් ඉහළ යන්නත් ඒක පොඩ්ඩක් බලපානවා. ඉතින්
ඔව් අනික අර sensor එකේ ප්‍රමාණය ගොඩක් වෙලාවට professional හොඳ camera වල කියන්නේ full size sensor එකක් කියලා. ඒ කියන්නේ 35mm අපි ඉස්සර පාවිච්චි කරපු අර roll දාලා photo ගහපු camera වල තියෙන මේ ඇත්තටම මේ negative එක එක photo එකක අපිට ලේන්නේ 35mm එක එක photo එකක size එක පේන්නේ ඒ size එකේ sensor එකක් කියලා තමයි කියන්නේ. නමුත් අපි දැන් ওই digital point and shoot වලින් කතා කරන්නේ ওই 4x1ක sensor එකක් නෙමෙයි තියෙන්නේ.
අය දැන් photography පොඩ්ඩක් ඔය මේ දෙපැන් පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් පැත්තටත් යන්න කැමතියි. එහෙම පොඩ්ඩක් ප්‍රොසියුම ඒ කියන්නේ සුපර් සූම් එහෙම තියෙන කැමරාස් වලට පොඩ්ඩක් කැමතියි. ඉතින් ගොඩක් ලංකාවේ මම ගොඩක් අය දැකලා තියෙන මංගවත් තියෙනවා මේ අර Fuji series එකේ නා Fuji එකේ ගොඩක් වර්ග ඇවිල්ලා තියෙනවා 30x දක්වා විතර සූම්ස් තියෙන මොඩල් නම්බර් සංගල් කිව්වොත් 3300 2550 HD ඒ වගේ ගොඩක් මොඩල්ස් ඇවිල්ලා තියෙනවා මේ Fuji වල මම දැකලා තියෙන Fuji මිලාඩෝයි මිලාඩෝනාට ඒගොල්ලොන්ගේ මේ ගොඩක් මේ low light conditions වලදී ගොඩක් noise තියෙනවා. සාමාන්‍යයෙන් 200 ISO වලට වඩා උඩින් ඒ තරම් හොඳ නැහැ. නමුත් මේ මිල පරාසයට වෙන එකක් නම් ගන්න බෑ. සාමාන්‍යයෙන් Olympus ලාබයි Olympus ලාබයි image quality එක ගත්තොත් Nikon වල තමයි මම හිතන්නේ මම සුපර් සූම් කැමරාස් වලින් හොඳම image quality එකක් දැකලා තියෙන. හැබැයි මිල නම් ටිකක් වැඩි රුපියල් 45,000ක් විතර වෙනවා ලංකාවේ ගන්න ගියොත්.
ඔව් Nikon කියන එක නම් මාත් පිළිගන්නවා. මොකද මේ ගොඩක් වෙලාට මේ ඔය සාමාන්‍ය entry level DSLR වලට යනකොට මේ Canon එකකට යනකොට වඩා Nikon වගේ එකකට යන එක හොඳයි. මොකද colors වලින් ගත්තත් දැන් මම දැකලා තියෙන ගොඩක් වෙලාට මේ Nikon කැමරා වල colors හොඳයි ගොඩක් වෙලාට මේ Canon cameras වලට වඩා.
මම ටික තමයි තින් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන. ඉතින් කැමරා ඇගේ ගහන්න තමයි ගොඩක් බලන්නේ. ඉතින් කඩවලට ගියාම හොඳම දේ ඉස්සලා කඩේ තියෙන මොඩල්ස් දෙක තුනක් බලාගෙන ඒක පොඩ්ඩක් net එකේ search එකක් කරලා බලන්න මොනවා තියෙන reviews කියලා. මොකද ඒක තමයි හොඳම වැඩේ. photo samples එහෙම ටිකක් බලලා තීරණය කරන්න කැමරාව හොඳද නැද්ද කියලා.
ඔව් ගොඩක් අය කරන්නේ ගිය ගමන් megapixel ගන්න කියලා ඇගේ ගහන්න තමයි උත්සාහ කරන්නේ. අනිතක DSLR එකක් හරිය මේ ඔය point and shoot එක ගැන අපි නිකන් ඔය සාමාන්‍ය පාවිච්චි කරන පොඩි කැමරා එකක් ගන්න ගියාම පොඩ්ඩක් බලන lens එකේ ප්‍රමාණය. ඒ කියන්නේ lens එකේ ප්‍රමාණය කියන්නේ වටේ නෙමෙයි ඇත්තනම මේ වීදුරු කෑල්ල කොච්චර ලොකු එකක් තියෙන කියලා. මේක ලොකුවෙන් ලොකු වෙන ප්‍රමාණයට photo එකේ ගොඩක් වෙලාට quality එක සහ low light වලදී photo ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒකත් චුට්ටක් පොඩි tip එකක් ඒකෙන් බලන්න පුළුවන්. ඊළඟට තමයි ඔය දැන් Sony හැම කැමරා ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ අර Sony ලගේ memory pro වගේද තියෙන්නේ memory එහෙම කියලා. මොකද එහෙම වුණොත් ඉතින් ඒ specific memory එකක් ගන්න වෙනවා නිකන් standard SD card XD card එහෙම පාවිච්චි කරන්න බැරි වෙනවා.
කැමරා ගැන යති නේද?
ඔව් අපි මේ ප්‍රශ්නෙකට යමු. අපෙන් අහලා දෙනවා ප්‍රසාද් අහලා දෙනවා මේ email වලින් අහපු ප්‍රශ්නයක්. මේ එයාගේ hard disk එක පිච්චිලාලු. එක්සන හඩ් ඩිස්ක ගන්න උමනාක් තියනවලු. එයාට දැනගන්න ඕනේ ඉන්ටර්නල් හඩ් ඩිස්ක එක නැතුව මම අරගන්න එක්සන හඩ් ඩිස්ක එකට OS දාලා මැෂින් එක රන් කරන්න පුළුවන්ද? එහෙම කරන එක ඉන්ටර්නල් හඩ් එකයි තියෙන ස්පීඩ් වෙනසක් තියනවා. අනිවාර්යෙන් ස්පීඩ් වෙනසක් තියෙනවා. මොකද USB ස්පීඩ් එක නිකන් තියෙන ස්පීඩ් එකෙන් 10න් එකකටත් වඩා අඩු ස්පීඩ් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා Tamanට අර අයිස් මේ සටා ඊ සටා වගේ එක්සනල් සටා පෝට් එකක් නෙවෙයි නම් පාවිච්චි කරන්නේ. සෝරි. මේක අනිවාර්යෙන් ස්ලෝ වෙනවා. ඉතින් ඒක නිසා ඒක නම් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි එක්සනල් හාඩ් එකක් ගහලා ගන්න එක. ඊළඟට මේ පොඩි තවත් ප්‍රශ්නයකට මෙමු. ඒක අහලා තියෙන්නේ මේ එරන්ද තමයි අහලා තියෙන්නේ. පරිගණන නිතරම භාවිත කිරීමේ ඇසට හානි වේද? එම හානිය අමකරන සඳහා මුදුකාංග නිපදවා තිබේද? ඇත්තටම මේ පරිගණකය දිගටම පාවිච්චි කරනකොට ඇහැට හානි වෙනවා. මොකද අපි ස්ක්‍රීන් එක දිහා හැමතිස්සෙම බලන් ඉන්න නිසා මේ එකම ફોકસ එකේ තියන් ඉන්නකොට ඇහැ මේ නරක් වෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම කියන්නේ තව විනාඩියකට වරක්වත් දුරක් බලලා ආයි ඇහැට පොඩි රෙස්ට් එකක් දෙන්න. මේ අනික අපි මොන්ටරේ දිහා බලන් ඉන්නකොට ඇයි පිල්ලම් ගන්න ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. එතකොට අපේ ඇහැ ඩ්‍රයි වෙනවා. ඉතින් ඒ වගේ වෙන නිසා ඇසි පිල්ලම් ගහන්න පොඩ්ඩක් වටපිට බලන්න, නැත්නම් දොස්තර කෙනෙක් ගාඩ් කරද්දී මේ කූලින් ග්ලාසස් කියලා එහෙම ග්ලාසස් දෙනවා මේ ඇහැට දාගන්න. දැන් ඉස්සර වගේ නම් අර CRT මොන්ට පාවිච්චි කරන්නේ නැත්නම් මේ ඉස්සරහට අර ෆිල්ටර්ස් එහෙම දාන එක නම් මොන්ටර්ස් වලට දැන් තේරුමක් නැහැ. මොකද එහෙම හානියක් වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ හොඳම වැඩේ තමයි සොෆ්ට්වෙයාර් නම්. සොෆ්ට්වෙයාර් තියෙන ඔය අර මතක් කරන්න පොඩි ස්ක්‍රීන් එකේ වැටෙන එකක් මේ අහක බලන්න කියලා. හොඳම වැඩේ තමයි විනාඩි 5-10කට සැරයක් පොඩ්ඩක් පුටු වෙන්න කියලා වටයක් දාලා මේ වටපිට බලලා ඉන්න පුළුවන් නම්, නැත්නම් අඩු ගන්න ඉඳන් ඉන්න තැන්නම් දුර කොහේ හරි බලලා පොඩ්ඩක් නිකන් වටපිට බලනවා නම් ඇහැට හොඳයි.
විශේෂයෙන් ගෙදර වගේ නම් ඔය මේ මොනිටර් එකට කෙලින්ම ඉස්සලා තියෙන බිත්තිය නම් ඒක පොඩ්ඩක් අර ඔය කියන පුරුද්ද නැති කරන්න හේතු වෙනවා. පොඩ්ඩක් මොනිටරින් එළිය බලපු ගමන් මේ ජනෙලයක් හෝ ඒ වගේ ටිකක් දුර පේන තැනක් තියෙනවා නම් වඩා හොඳයි. මම නම් ඒ විදිහට තමයි කැමති.
ඔව්, මදු ගහලා තියෙනවා මේ ප්‍රශ්නයක්. මේ දවස්වල දැන් ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්නයක් තියෙන නිසා එයා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නලු ඉන්නේ. එයාගේ ගානට ගැලපෙන ෆෝන් තුනක් දැක්කලු. LG Optimus 2 එකයි, Dual Core Pro එකක්ලු මේ ICS upgrade එක තියෙනවා කියලා තියෙනවා. ඊළඟට Sony එක Xperia RE එක එයක් කියලා දෙන එක 1 GHz එකක්. ඒකත් ICS upgrade එකක් තියෙනවා කියලා දෙනවා. Samsung Google Nexus S එක තියෙනවා 1 GHz from ICS 4 කියලා. ඉහළ තුනෙන් හොඳ මොකද්ද කියලා කියනවනම් මගේ පුද්ගලික මතය නම් Samsung Google Nexus එක තමයි මම නම් recommendation කරන්නේ. ඊට පස්සේ Optimus 2X එක තමයි මගේ recommendation එක. ඒකෙදී තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් Google phone එකක් ගන්න එක මම දැකලා තියෙනවා quality එක පැත්තෙන් අනිත් phone එක බලනකොට ගොඩක් ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියලා. මදුගම ආයි ප්‍රශ්නයක් අහලා තිනවා Samsung Galaxy S2 AT&T unlocked එකකට Android ICS දාන්න පුළුවන්ද කියලා. ඔව්, ඒගොල්ලෝ අප්ග්‍රේඩ් එකක් ආව තමන්ට දාගන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මදුක ආයිම අහලා දිනවා. මම හිතන්නේ මදුක මේ ප්‍රශ්න ලිස්ට් එකක් කියලා දිනවා. Apple TV ලංකා යූස් කරන්න පුළුවන්ද? මේකේ වගේ මේකත් වගේ එකක්ද කියලා දිනවා. මම හිතන්නේ යාට Apple TV ලංකා පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. කිසි ගැටලුවක් නැහැ, පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර කන්ටෙන්ට් එක يعني TV series අරම මේවා ගන්නව නම් ඉතින් පොඩි ගැටලු තියෙනවා. මොකද ලංකාවට දෙන්නේ නැති වගේ. විකි අහලා තියෙනවා. මම දන්නේ අපේ හැමදාම මේ ටෙක් කතා එපිසෝඩ් එක දැම්මොත් අමතකන කරන්න නැතුව මේ කමෙන්ට් එකක් දාලා යහනවා. Photoshop වල Unicode rendering නිවැරදිව හදාගන්න ක්‍රමයක් තියෙනවා. මට මතකයි වතාවක් කිව්වා සමහර රටවල නිකුත් කරන version වල Unicode හොඳට වැඩ කරනවා කියලා. පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියනවා. මේ උදල් දීලා හෝ ගන්න ක්‍රමයක් පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධ වෙබ් ලිපිනය. මේක ඇත්තටම සිංගල් යුනිකෝඩ් පාවිච්චි කරන්නේදී ෆොන්ට් එකක් හදලා තිබ අපේ දසුන් සමීර මේ Adobe series own එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ආරංචි විදිහට අලුත්ම Adobe version එකේදී මේ සිංගල් යුනිකෝඩ් හොඳට වැඩ කරනවා කියලා දිනවා. මට versions ගැන නම් කියන්න හිතුවා. ඔව්.
මේ මං CS5 use කරලා තිනා. CS5 ප්‍රීමියර් වලදී නම් මට ප්‍රශ්නයක් ආවෙ නැහැ සිංහල යුනිකෝඩ් රෙන්ඩර් කරන්න. මම හිතන්නේ 5 වලින් පස්සේ කියන්නේ මම බොහෝ දුරට ඒ ප්‍රශ්නේ නිවැරදි කරලා ඇති.
ඔව්, වැඩි විස්තර අපි ඕන්නම් දසුන්ගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දාන්න. ඒකේ දාලා තිනවා එයා කපුට ෆොන්ට් එක වර්ෂන් එකක් හදලා තිනවා. කිසි කරදරයක් නැතුව භාවිතා කරන්න පුළුවන් කියලා. අපේ ශෂික අහලා තිනවා ප්‍රශ්නයක්. ගිය සතියේ උත්තර දුන්නට thank you කියලා තියෙනවා. මේ Dropbox වගේ share servers ගන්න පුළුවන් answers ඇහුවා. ඒ වගේ file share servers ගන්න තවරදුරටත් කියන්න පුළුවන්ද ෆයිල් සර්වස් ඩොප් බොක්ස් කියලා ගැන තන පර්සනලි තමන්ගේ ෆයිල් ෂයා කරගන්න පාවිච්චි කරන එකක්. ඒක තමන්ට මොනරි ෆයිල් එකක් තියෙනවා තව යාළු එකක බෙදා ගන්න නැත්නම් මේ තවත් කම්පියුටරකින් ඇක්සස් කරන්න පුළුවන් ඩ්‍රොප් බොක්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ අපි තවත් රෙකමෙන්ඩ් කරන එකක් තමයි මේ මයික්‍රොසොෆ්ට් ලගේ ලයිව් ස්කයි ඩ්‍රයිව් කියන එක. මම හිතන්නේ ඒක තමයි ලොකුම ඉඩ ප්‍රමාණයක් දෙන්නේ. දැනට 20 GB දෙනවා. ඉතින් ඔය ප්‍රයිවසි ගත්තොත් එහෙම ඉතින් හැමෝගෙම ඩේටා අන්තර්ජාලයේ තමයි තියෙන්නේ. ඉතින් කාටරි හම්බුනත් නම් ඉතින් ඒකේ කරන්න දෙයක් නැහැ. ඩ්‍රොප් බොක්ස් නම් පොඩි ඉඩ ප්‍රමාණයක් තමයි දෙන්නේ. හැබැයි යාළුවොත් එක්ක ෂෙයා කරගත්තොත් එහෙම මේ පොඩි වැඩිපුර ඉඩ ප්‍රමාණයක් හම්බ වෙනවා. මොකද ඒක වෙන්නේ නමුත් ස්කයි ඩ්‍රයිව් වගේ පාවිච්චි කරත් පටන් ගත්ත ගමන් ගිගාබයිට් 20ක් හම්බ වෙනවා. ඉතින් අපේ රෙකමෙන්ඩේෂන් යන ස්කයි ඩ්‍රයිව් වගේ එකක් පාවිච්චි කරන්න කියලා. හැබැයි අර ඩ්‍රොප් බොක්ස් වගේ ලේසියෙන් පහසුවෙන් පාවිච්චි කරන විදිහ ඇප් එකක් එහෙම නැහැ. මොකද මේක තාමත් වෙබ් බේස් වගේ තියෙන්නේ. තර්ඩ් පාටි ඇප්ලිකේෂන් ඔය එහෙම තියෙනවා දාගත්තාම හાર્ඩ් ඩිස්ක් එකක් වගේ එහෙම පෙන්නන. කසුන් ප්‍රශ්නයක් අහලා තිනවා මේ Wi-Fi සහිත කැමරාවක් හෝ ෆෝන් එකක් ඇති ඩේටා Wi-Fi සහිත ලැප්ටොප් එකේ ලබා ගන්න කොහොමද? ඒ සඳහා Wi-Fi network එකක් භාවිත කර යුතුද කියලා. මෙහෙමයි වැඩේ. දැන් ඔය කසුන් පාවිච්චි කරන ෆෝන් එක Android එකක් නම් Android වලට පොඩි ඇප්ලිකේෂන්ස් තියෙනවා මේ ඔය Wi-Fi හරහා ෆෝන් එකේ තියෙන ඩේටා ෂෙයා කරන්න පුළුවන්. සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් Android කියලා එකක් තියෙනවා. Android වගේ එකක් දාගත්තොත් එහෙම තමන් ලැප්ටොප් එක සහ ෆෝන් එක Wi-Fi වලින් කනෙක්ට් කරලා තිනවනේ ඇඩ්හොක් වගේ නෙට්වර්ක් එකක් දාලා Android start කරාම තමන්ගේ පරිගණකේ බ්‍රවුසර් එකේ Android device එකට ඒ වෙලාවෙ ඇවිල්ලා තියෙන IP එක ගහුවොත් එහෙම බ්‍රවුසර් එකෙන් log වෙලා SMS ගහන්න. එතකොට තමන්ගේ ෆෝන් එකේ තියෙන data copy කරගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට වඩා ගොඩක් කරලා ලේසි මේ ඒ වගේ එක data cable එක ගහලා හෝ bluetooth වගේ හරහා ෂෙයා කරගන්න එක සාමාන්‍ය ටග් ගාලා ඔය ෆොටෝ එකක් වගේ ෂෙයා කරගන්න. අනුරාධ අහලා තිනවා මේ බ්ලොග් එකක් පටන් ගන්න ආසයිල් බ්ලොග් එකක් කරගෙන හිටි සරලව කියලා දෙනවද? බ්ලොග් එකේ ටැබ් එකක් දාගන්න තේරෙන්නේ නැහැ ඒ ගැනත් කියලා දෙන්න කියලා. ටැබ් එකක් දානවා කියලා මම හිතන්නේ අදහස් කරන්නේ අර උඩ පොඩි ලින්ක්ස් ටිකක් දාන්නනේ. මම දැන් බ්ලොග් එකක් පටන් ගන්න හදාගන්න විස්තර ඔක්කොම singhalabloggers.com එකට ගියාන. ඒකේ සාමාන්‍ය සරල විස්තර තියෙනවා බ්ලොගින් සර්විස් එකක් කොහෙන්ද ගන්න කියලා. නැත්නම් ඉතින් ඒක කියවන්නත් අවශ්‍ය නැහැ. බ්ලොගර් හරි WordPress හරි wordpress.com හරි බ්ලොගර් වලට හරි ගියානම් Google Gmail account එකක් තියෙනවා. කෙලින්ම බ්ලොගර් වල තමන්ට ටග් ගාලේ වෙලාවෙම log වෙලා බ්ලොග් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔය ටැබ් දානවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒවා තීම් වලින් එන ඒවා. ඉතින් එක එක තීම් දාලා බලන්න තමන්ට මේ හොඳට පාවිච්චි කරන්න පුළුවන්. නාරදහලා දෙන ඩෙඩිකේටඩ් තියෙන ලංකාවේ ගන්න තැනක් තියෙන මිල ගණන් කොහොම වේද? ප්‍රශ්න පැහැදිලි නෑ. මම හිතන්නේ ඒක ඩෙඩිකේටඩ් සර්වර්ස් කියන වෙන්නේ තියහන වැත්තේ. ඩෙඩිකේටඩ් සර්වර්ස් නේ ලංකාවේ ගන්නවා නම් ඩයලොග් ලගාව කෝලොකේට් කරන්න බලන්න. නැත්නම් SLT ඉන්නවා. මම හිතන්නේ ලංකා කොම්ලා දෙනවා. ඉතින් ඒ වගේ තැනකින් තමයි ගන්න පුළුවන් ඉන්නේ මිල ගණන් නම්. ඉතින් හක්ක ගලවලා අතර දෙන්න තමයි වෙන්නේ. 3D camcorder කියන්නේ මොකක්ද කියලා නාර දහනවා. 3D camcorders කියන්නේ ඇත්තටම මේ 3D video recording කරන්න පුළුවන් camcorders. මොකද 3D බලන්න නම් 3D record කරන්න ඕනේ. 3D record කරන්න පුළුවන් camcorders නෑ. මේවා තාමත් අල්ප වශයෙන් තමයි තියෙන්නේ. නමුත් දැන් ටික ටිකක් තියෙනවා. Tamanට 3D record කරලා 3D TV එකක් තියෙනවා නම් ගහලා 3D බලන්න පුළුවන්. ආයි ප්‍රශ්න. හිරන්ත ප්‍රශ්නයක් අහලා තිනවා මේ අහන හච් ලගේ 3G ඇවිත් කියන්නේ දැනට කොහෙද දීලා තියෙන්නේ? ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද කියලා. දැනට මම හිතන්නේ මේ උපුල් බලලා තියෙනවද 3G කොහමද සිග්නල් එනවද කියලා.
මේ පැත්තේ නම් මං හච් 3G දැකලා, ඒ කියන්නේ නුවර පේරාදෙණිය ඒ පැත්තේ නම් දැකලා නැහැ හච් 3G තියෙනවා.
ඔව් මට සිම් එකක් නැහැ හච් මේ පාවිච්චි කරලා බලන්න. නමුත් H3G නම් පෙන්වනවා. නමුත් ඒගොල්ලෝ සයිට් එකේ හැමනම් තාම පැකේජස් මුකුත් දාලා නැහැ. ඉතින් ළඟදිම ඒගොල්ලෝ 3G දෙයි. මොකද දැන් හැමෝම දෙන එක ඒගොල්ලෝ නොදීන එක අහුල්ලාගේ හින්දා.
CG විතරයි අඩු net යන්න බැහැ. හැබැයි 3G
තියෙනවා. ඔව්. රමේෂ් අහලා තියෙන අපේ ප්‍රශ්නයක්. යා Windows 7 format කළාලු. කලින් මගේ hard disk එකේ space එක 500 GB තිබුණාලු. ඒත් format එකෙන් පස්සේ 298කට space එකක් විතරයි පෙන්වන්නේ. මේක කොහොමද විසඳගන්නේ කියලා. මම දැන් පාටිෂන් කරනකොට ඔය පොඩ්ඩක් අනාගෙන වගේ පාටිෂන්ස් ටික ඔක්කොම ඩිලීට් කරලා හරියට තනි පාටිෂන් එකක් හදලා ෆෝමැට් කරා නම් හරි. මම දැන් එක පාටිෂන් එකක් විතරක් ගැලවිලා ඒ පාටිෂන් එකේ තමයි ආයෙ හැදිලා තියෙන්නේ. තවත් ප්‍රශ්නයකට ගියොත් එහෙම දැන් ඔය අතර පොඩ්ඩක් කියන්න ඕනේ අපේ ටෙක් කතා Android application පාවිච්චි කරන්නට. මොකද අපේ කලින් පොඩි ගැටලුවක් තිබ්බා මේ ටෙක් කතා Android application එකෙන් අපිට සබ්මිට් කරන ප්‍රශ්න ආවේ නැහැ. නමුත් මේ ප්‍රශ්න අපේ ඉසුරු මල්ලි හදලා අලුත් Android application එක version 4 එක release කරලා තියෙනවා. තව පොඩි පොඩි වැඩ ගැලටිකුත් එක්කව කරලා දෙන ඉතින් ඉසුරු මල්ලිට බොහොම ස්තුතියි. ඉතින් ඕගලන්ටත් දැන් ඔන්න Android app එක හරහා ප්‍රශ්න අහනවා නම් කෙලින්ම ඒක හරහාම ප්‍රශ්න අහන්න පුළුවන්. ආයි මේ වෙන වෙන ඒවට මේ දාන්න දෙයක් නැහැ. ඉස්සරහ ප්‍රශ්න ගොඩක් අපිට හම්බුන්නේ නැහැ. ඒ ගැන සමාව ඉල්ලනවා. ඉතින් දැන් අලුතෙන් ඇප් එක අප්ඩේට් කරගත්තා නම් කිසි ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ටිලාන් ප්‍රශ්නයක් අහනවා. එයාගේ ෆෝමා SH903i TV ෆෝන් එක කන්ට්‍රි ලොක් එක ෆන්ක්ෂන් ලොක් එක අන්ලොක් කරන විදිහක් නැද්ද කියලා. මං හිතන්නේ මේ මෙයා ෆෝමා කියලා කියන්නේ ගොඩක් වෙලාට මේ ජපනීස් ෆෝන් එකක් වෙන්න ඕනේ. SH series කියන්නේ sharp phone එක ගොඩක් කියලා හිටින් මේව unlock කරගන්න නම් ටිකක් අමාරුයි. ඒගොල්ලෝ අහනවා මේ ඉසුරු තමයි ප්‍රශ්න අහන්නේ. අහනවා audio clip එකක් upload කරන්න කොහොමද කියලා අහනවා video නැතුව. ඉතින් ඒක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් audio clip එක ගත්තා දැන් අපි නම් SoundCloud වගේ තියෙන සයිට්ස් ඒ වගේ එකට කිසි ගැටලුවක් නැතුව මේ ඔඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒගොල්ලොම් ප්ලේයර් එකක් දෙනවා. ඊට පස්සේ ඔයගේ සයිට් එකට එම්බෙඩ් කරගන්න තමයි තියෙන්නේ.
SoundCloud වල ලිමිටේෂන් එකක් තියෙනවා නේද? පොඩි මෙගාබයිට් ගන්න මම මතක ඉතින් දෙන්නේ මෙගාබයිට් 500ක් හරි 1GB හරි මට හරියට ආගේ නම් මතක නැහැ.
ඔව්. ආ මම හිතන්නේ මේ ෆයිල් තියාගෙන ඉන්න ප්‍රමාණය නේද?
ඔව්.
ඕපන් සෝස් වගේ දෙයක් නම් ඒ කියන්නේ ඕපන් සෝස් කියන්නේ දැන් ටෙක් කතා හැම අපි දෙන්නේ ඕපන් සෝස් ලයිසන්ස් එකකට. ඒ කියන්නේ ක්‍රියේටිව් කොමර්ස් ෂෙයා ලයික් කියන එක ඇට්‍රිබියුෂන් එක යටතේ වගේ දෙනේවා නම් එයාට archive.org එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි කොමර්ෂල් පර්පසස් වලට නම් ඒකට දාන්න බෑ. ඒගොල්ලෝ දාලා දැක්කොත් අයින් කරනවා.
එහෙම නැත්නම් YouTube අප්ලෝඩ් කරනවා නම් මේ වීඩියෝ එකක් නැති වුණත් මොකක් හරි ෆොටෝ එකක් වගේ එකක් දාලා අප්ලෝඩ් කරන්න පුළුවන්.
ඔව්. ඒක මේ ලේසියෙන් වැඩේ වීඩියෝ ෆෝමැට් එකකට කන්වර්ට් කරලා ඉමේජ් එකක් දාලා තිබ්බනම් ඔඩියෝ එක අප්ලෝඩ් කරලා තියන්න පුළුවන්. Wi-Fi හැකින් ගැන ප්‍රශ්නයක් අහලා තිනවා තේරුම් නැහැ උත්තර දීලා. Skype වලට රින්ටෝන් එකක් ඇඩ් කරන්න කොහොමද කියලා අහලා තිනවා. හොඳ ප්‍රශ්නයක්. උපුල් එහෙම try කරලා තියෙනවද? මම නම් බලලා නැහැ.
එහෙම try කරලා නැහැ. පොඩ්ඩක් බලමු ඉතින් අහනන්දා.
පොඩ්ඩයි ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වලට ගියා අපි. Skype කොහෙද තියෙන්නේ? දැන් Microsoft Skype කියලා තියෙන්නේ Skype නැත්නම් Skype කියලා තියෙන්නේ.
නාම Skype.
Skype කොහෙද ඉන්ස්ටෝල් වෙන්නේ? ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වලට නෙමෙයිනේ. අමාරු ප්‍රශ්නයනේ. Adobe යකෝ යකයි සින්නේ. ඒක සිරා කතාන්නේ. කොහෙදද Skype ඉන්ස්ටෝල් වෙන්නේ ප්‍රෝග්‍රෑම් ෆයිල්?
ආ රින්ටෝන් වෙනස් කරන්න තැනක් තියෙනවා Sounds වල.
Sounds වල පුළුවන් නේද?
ඔව් Sounds වල එතන තමන්ට අවශ්‍ය
ටූල්ස් ඔප්ෂන්ස් ගියා. සවුන්ඩ්ස් වලට ගියා. රින්ටෝන් මේ තියෙන ස්කයිප් රින්ටෝන් මොඩර්න් ලිස්ට් එකේ එකක් තියෙන අපිට එකක් දාන්න බෑ නේද? ආ ඉම්පෝර්ට් සවුන්ඩ්ස් මේ තියෙන ඉම්පෝර්ට් සවුන්ඩ්ස් බටන් එකට ගියා. තමන්ට ඕන සවුන්ඩ් එක දැම්මා. ඊට පස්සේ ඒක සිලෙක්ට් කරන්න පුළුවන්.
ඔව්
අන්න ලේසි ටක් ගාලා පුළුවන්. නාරද අහන අපෙන් ප්‍රශ්නයක්. ඔන් එකේ තියෙන ස්පීකර් එක ළඟ ඉන ෆෝන් කෝල් එකක් ගන්න ස්පීකරේ සද්දයක් එනවා. ස්පීකර් එක සහ ෆෝන් එක අතර සම්බන්ධයක් නිසා ස්පීකර් ළඟට ෆෝන් එක ලං කරන් ස්පීකරෙන් සද්දයක් ඇහෙන්නේ කොහොමද? බොන්න ඕන ප්‍රශ්නයක් සහ මට පෙන්වන්න බැරි කරදරයක් තමයි ඕක නะ. ඕක ඇත්තනම මේ ටිකක් කතන්දරයක්වත් නෙමෙයි. ඉතින් ඇත්තනම හැමෝම දන්නවා මේ ෆෝන් එක හරහා යන්නේ ගුවන්විදුලි තරංග. ඉතින් ගුවන්විදුලි තරංග සාමාන්‍යයෙන් වයර් එකක් වගේ දිගට තිබ්බොත් එමේ වයර් එක හරහා ගිහාම ඒකේ විදුලියක් ජනනය වෙනවා. ඉතින් අපි හැමෝම දන්න අපේ ෆෝන් ඇතුලේ තියෙන ට්‍රාන්ස්මීටර්ස්. ඉතින් ෆෝන් එක ටවර් එකත් එක්ක කතා කරනකොට ඉතින් මේකෙන් මේ ගුවන්විදුලි මේක විශේෂයෙන් තියෙන 2G වලදී 3G වලදී නම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ එච් හරි GPRS ඔය කියලා පේනකොට තියෙන එකට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වෙන්නේ අර ස්පීකරේට යන වයර් එකත් එක්ක මේ විදුලියක් ජනලේ වෙලා ඒක ඇම්ප්ලිෆයර් එක හරහා ස්පීකරෙන් සද්දයක් එනවා. ඩගඩක් ඩගඩක් ඩඩඩ කියලා සද්දයක් එනවා. මම හිතන්නේ මේ ලෝකේ තියෙන මල කලදරකාරීම සද්ද ඇටියට තමයි මාත් පිළිගන්නේ. මොකද මාත් ගොඩක් වෙලාට රැට නිදා ගන්නකොට මේ ෆෝන් එකට ස්පීකර් එකක් ගහලා ඇත්තටම මේ පොඩ්කාස්ට් එහෙම අහලා අහන ගමන් තමයි නිදා ගන්න. ෆෝන් එක දීපියා රෙසල්ට මාරු වෙච්ච ගමන් නිදික්කුණු අරබ මතක් කියලා දැනගෙන පුර පුර ගන්න තමයි. ඒක ඉතින් මේ ලෝකේ තාම නැති කරගන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තමයි ඔය මේ GSM noise එක ස්පීකර්ස් වලින් එන එක. ඉතින් 3G වල එනකොට නම් මේ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. ඉතින් ඕකට පොඩි විසඳුමක් තියෙන අර ෆේරයිට් කෝ එකක් අරගෙන කේබල් එකේ අන්තිම එන්ඩ් එකට තද කරලා තියන්න පුළුවන් නම් යම් කාක් දුරට මේක අඩු කරගන්න පුළුවන්. නැත්නම් ස්පීකර් එක ෂීල්ඩඩ් ස්පීකර් එකක් නම් ඒත් ප්‍රශ්නයක් නෑ. දුලිත් අහලා තිනේ යා CISC Certified Information Security Expert course එක මේ good choice එකක් දානවා, job opportunities තියනවාද කියලා අහනවා. ලංකාවේ නම් එච්චර ඔය වගේ ඒවා කරාම ජොබ් නම් ටිකක් හොයන්න අමාරුයි නේද උපුල්? නිකන් ඔය වගේ සබ්ජෙක්ට් වල ජොබ්ස් ලංකාව තුල ටිකක් අමාරුයි. ඒක එක්ස්ට්‍රා කල අර නිකන් එක්ස්ට්‍රා මේ දෙයක් හැටියට වැටෙනවා මිසක් ක්වොලිෆිකේෂන් එකක් හැටියට වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න ලිස්ට් එකක් අහලා තියෙනවා මේ ටෙක් ටී තමයි අහලා තියෙන්නේ. පොඩ්ඩකින් ප්‍රශ්නේ පැන්න. ඊට කලින් රුවන් පොඩි ප්‍රශ්නයක් අහලා තිනවා මේ මම හිතන්නේ මේ ගේ සති කෙට්ටුවෙම අහ ප්‍රශ්නයක් එන්න ඕනේ මේ මේක අපි කතා කරනවා මම හිතන්නේ. eBay ටෙකී තමයි අහන්නේ. eBay වලින් දේවල් ගත්තාම අපිට බලන්න පුළුවන් පහුගිය දවස් 60 තුල ගත්තෝ එයා විතරයිනේ. ඊට ගත්තින් ගත්තෝ එයා බලන්න විදිහක් නැද්ද? හොඳ ප්‍රශ්නයක්. මටත් ඒක එච්චරම ක්ලික් කළා නෑ. හැබැයි Tamange අර කමෙන්ට් එක يعني තමන්ට දීපු මේ අර දෙනවනේ මේක පොසිටිව් ෆීඩ්බැක් එකද නෙගටිව් ෆීඩ්බැක් එකද කියලා. ඒ ෆීඩ්බැක් ලිස්ට් එකේ ගියොත් නම් ප්‍රොඩක්ට් එක බලන්න පුළුවන්. ඒකත් ප්‍රයිවට් කරලා තිබ්බොත් නම් බලන්න බෑ.
එතන මම හිතන්නේ සෙටින් එකක් හදන්න තියෙනවා. පොඩ්ඩක් මම චෙක් කරලා බලන්න.
ඔව් දවස් කීයකටද කියලා මට සැකයි. ඔය දවස් 60කට වඩා පුළුවන්ද කියලා.
මිලදී ගැටේවා.
ඔව් අපි මේ ප්‍රශ්නෙම ප්‍රශ්න දෙමු අපේ chat room එකේ කට්ටියට පොඩි ප්‍රශ්න ටිකක් අහන්න. මොකද මේ අද chat room එකේ ප්‍රශ්න ගත්තේම නැති හින්දා. ඉතින් ඒක නිසා දැම්ම ප්‍රශ්න අහන්න එපා. පොඩ්ඩක් ඉන්න chance එක දුන්නාම මේ ප්‍රශ්න ටික අහන්න chat room එකේ. ඊළඟ ප්‍රශ්නේ අහනවා eBay එකට ගිහින් මොනව හරි search කරද්දි අපේ රට මොකද්ද කියලා අහුවත් පෙන්වන item බොහොමයක් not available to Sri Lanka කියලා. මේක නවත්තන්නේ කොහොමද කියලා අහනවා. ලොකුම ප්‍රශ්නයක් මටත් තියෙන ලොකුම ගැටලුවක්. ඒක eBay එකේ ඇත්තනම් බග් එකක්. තාමත් ඒක eBay එකට මම හිතන්නේ හදාගන්න බෑ. දැන් ගොඩක් කල් ඉඳන් තියෙන ගැටලුවක් තමයි. ලංකාව කියලා දුන්නා ලංකාට ship නොකරන ඒවත් එතන පෙන්නවා. ඊළඟට අහන HTC සමග ෆෝන් වල මියුසික් සම්බන්ධයෙන් තියෙන දෙයක් තමයි Beats Audio කියන එක. මේක මොකද විශ්වාසයද? මොකද මේ Beats Audio කියන්නේ මේ Dr. Dre ගේ සින්දු කියන මේ රැප් මියුසික් සින්දු කියන එකෙක් ඉන්නවා. ඌට ඒක දැරයක් ඉදලා අම්මට උඩ හෙඩ්ෆෝන් හදන්න ඕනේ කියලා එක පාටේ දීලා කොහෙවත් තියෙන කම්පැනියක් අල්ලගෙන ඉතින් එයා හෙඩ්ෆෝන් හදලා දානවා. ඉතින් ඒ HTC සමග මේගොල්ලොත් එක්ක කහුවෙලා ඒගොල්ලන්ගේ දෙන හෙඩ්ෆෝන් මේ Beats කියන හෙඩ්ෆෝන්ස් තමයි ලබා දෙන්නේ. පුද්ගලිකව නම් මට නම් ඌව ඇච්චර සද්දාහර නැහැ. ලංකාවේ දැනට භාගෙට භාගයක් ඔය Beats by Dr. Dre කියලා තියෙන ඔක්කොම ෆේක් කියලා තියෙනවා.
ඔය අර කලින් ප්‍රශ්නෙට කියන්නේ eBay එකේ කලින් ගත්ත බඩු බලාගන්නේ කොහොමද කියන එකට අපි ඇක්ටිවිටි වල පර්චේස් ටැබ් එකට ගිහම normal වෙද්දී තියෙන recent කියන එක තමයි select වෙලා තියෙන්නේ. so recent එකේ උඩින් පුළුවන් මාස දෙකක් ඒ කියන්නේ දවස් 60ක් බලන්න විතරයි. එතන මෙහා පැත්තෙන් රේඩියෝ බටන් එකක් තියෙනවා ආචිව් කියලා. ඒ ආචිව් එක ක්ලික් කරපුවාම මට නම් අවුරුදු 3ක් දක්වා බලන්න පුළුවන්. 2 අවුරුදු 2ක් දක්වා බලන්න පුළුවන්.
ඔව් එහෙනම් ගැටලුවක් නෑ ඒක බලන්න පුළුවන්. ඊළඟට අහලා තිනවා Windows 8 consumer preview එක දීර්ඝ කාලිනේ පාවිච්චි කරන සුදුසු ස්ටේබල් එකක්ද? නැහැ. ඒක ඉතින් බීටා රිලීස් එකට කලින් රිලීස් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍ය හැබැයි අවුරුද්දක් දෙනකන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. 2013 ජනවාරි හරි පෙබ්‍රවාරි හරි වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් මට මතකෙ තියෙන. HTC ආයතනයේ phone series ආවේ නෑ නේද? QA Desire series එක තිබ්බනේ. දැන් 1 series එකකුත් අලුතෙන් ඇවිත් තියෙන නිසා ඒ ගැන විස්තරයට HTC ආයතනය කියන්නේ මම හිතන්නේ ෆෝන් සීරීස් වලින් මෙලෝ රහක් නැති මෙලෝ දෙයක් දන්නේ නැති තනිකර අවුල් ජාලයක් තියෙන මේ සමාගමක් තමයි. මොකද ඒගොල්ලෝ හිතෙන විදිහට ෆෝන් වලට නම් දානවා මිසක් ඒගොල්ලන්ගේ මේ සීරීස් එකක් කියලා දෙයක් ඇත්තටම නැහැ. ඉතින් ඒක නිසා ලොකු ප්‍රශ්නයක් තියෙනවා ෆෝන් හොයන කට්ටියට. මේක මේකේ සීරීස් එකේ ලොකු ෆෝන් එකක්ද මේක ඊට වඩා ලොකු ෆෝන් එකක්ද කියලා හොයාගන්න අමාරුයි. මම හිතන්නේ ඒකේ ඒක සමාගමටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි. මේ සීරිස් කොහොමද ඒගොල්ලෝ කැටගරයිස් කරගන්න කියලා. එච්චරට ඒගොල්ලන්ගේ සීරිස් තියෙන නිසා, يعني ඒගොල්ල සීරිස් එකකට වඩා ඒගොල්ල ෆෝන් එක රිලීස් කරන එක කොයි සීරිස් එකකට අදාළ එකක්ද? දැන් අපි ඉස්සරහ Nexus ගත්තොත් එමු, Google ළඟ Nexus සීරිස් එකක් තියෙනවා. එතකොට ඔය මේ Motorola ගත්ත Droid සීරිස් එකක් තියෙනවා. ඒ වගේ HTC ළඟ මේ සීරිස් එකක් නම් හරියට නෑ, එහෙම මෙහෙම මොකක් හරි දාගත් එකක් තමයි තියෙන්නේ. ඔන්න chat room එකේ ප්‍රශ්න වලට මාරුවේ මොනවද අහලා තිනේ? මදු ගහන chat එකේ iPhone 4 එකක් unlock කරගන්න පුළුවන්ද කියලා AT&T. අලුත් firmware එකක් නම් තියෙන්නේ බැරිය S එක. ඒ අතන 4S එකක් අහන්නේ unlock කරගන්න බෑ. හැබැයි මේක contract එකට අරගෙන හරියට disconnect කරලා මේ නම් තිය, يعني contract එක යටතේ නම් තියෙන්නේ. contract එක disconnect කරලා මුකුත් කරලා නැත්නම් ගොඩක් වෙලාට කතා කරලා කිව්වොත් මේ AT&T එක නම් මම පොඩ්ඩක් වෙන රටකට යනවා, මට ඒක නිසා වෙන SIM එකක් පාවිච්චි කරන්න ඕනේ, මේක unlock කරලා දෙන්න කියලා. ඒගොල්ලෝ legally unlock කරලා දෙනවා. මොකද ඒගොල්ලෝ ඒක හැම දෙන්න ඕනේ නිසා. නමුත් මේක හොරට අරගෙන හොරට contract එක මගදී කඩලා හොරෙන් අරන් ආපු එකක් නම් unlock කරගන්න විදිහක් නැහැ. මොකද අලුත්ම බේස් බෑන්ඩ් එකට තාම මේ unlock එකක් නැහැ. jailbreak කරන්න පුළුවන් වුණා. හච් එකේ packages දාලා තියෙනවා මේ අපේ අකීල් මේ හච් 50 MB දාලා තියෙනවා රුපියල් 11යිලු, 100 MB දාලා තියෙනවා රුපියල් 21යිලු, 300 MB දාලා තියෙනවා රුපියල් 51යිලු. මම හිතන්නේ ප්‍රීපේඩ් වෙන්න ඕනේ, වැඩි විස්තර අපිට කියන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඒරියා එක කොහෙද හච්චල තියෙන්නේ එහෙම බැලුවත් නම් පුළුවන්. මොකද හච් එක සිම් එකක් අරන් ට්‍රයි කරන්න තරම්වත් හිතෙන්නේ නැහැ ඉතින් මොකටද කියලා හිතෙනවා. නිරෝෂහන කාලිංගය ටීවී චැනල් එකක් ස්ට්‍රීම් කරන්න කොහොමද කියලා. ඉතින් ස්ට්‍රීම් කරන්න ස්ට්‍රීමින් සර්විස් එකක් ඕනේ. අපි නෝ යූ ස්ට්‍රීම් පාවිච්චි කරනවා කියලා TV කාඩ් එකක් අය කම්පියුටර් හයි කරලා TV කාඩ් එකෙන් channel එක අරන් යූ ස්ට්‍රීම් ඇප්ලිකේෂන් එක දාලා ඒක රන් කළා. ඉතින් ස්ට්‍රීම් කරන්න පුළුවන්. අවවාදයක් දෙන්න ඕනේ, මේක ලීගලි වාට කරන්න අවසරයක් නැහැ. නීතිමය වශයෙන් නඩු දාන්නත් හැකියාවක් තියෙනවා. රීබ්‍රෝඩ්කාස්ටිං වලදී ගොඩක් ඔය TV channel TV වැඩසටහන් රීබ්‍රෝඩ්කාස්ටිං ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද ඒ අය දැන් උදාහරණ ගත්තොත් එහෙම දැන් සමහර අය දැකලා ඇති ඉස්සර ඩයලොග් එකේ මැච් එකක් යනවා නම් රූපවාහිනී ඒ වෙලාවට ඩයලොග් එකකින් ඒ මැච් එක නවත්තනවා සැටලයිට් එකගෙන. මේවා රීබ්‍රෝඩ්කාස්ටිං ලයිසන්ස් ප්‍රශ්න නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඒක නිසා Tamanට උනත් එහෙම වැඩසටහන් නැවත විකාශනය කරන්න අවසරයක් නැත. අකිල් මා වයිනි වැරදි කරනවා මේ කන්සියුමර් ප්‍රීමියම් එක Windows 8 වල 16 වෙනිදා ජනවාරි 2013 එක්ස්පයර් වෙනවා කියලා. ස්තුතියි. රසික කියන ADSL ගැන කතා කරනවා 512 එකට මොකද වෙන්නේ කියලා. පරණ පැකේජ් ගත්තහින් නම් ඉතින් මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහටම තියෙන අලුතෙන් ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බොරළු ගොඩ කියන යාගේ PC එකේ කූලින් ෆෑන් එක හර සද්දයිල හරියට ගල් මොලක් වගේ. ඒක වෙලාවකට ඒකට මොකද කරන්න කියලා. ගොඩක් වෙලාවට PC වල ෆෑන් ගොඩක් වෙලා තර්මල් කන්ට්‍රෝල් තමයි තියෙන්නේ. කියන්නේ හොඳට හරියට හයි කරලා තියෙනවා. තර්මල් කන්ට්‍රෝල් කියලා කියන්නේ PC එක රත් වෙනවා, ෆෑන් වේගය වැඩි වෙනවා. PC එක කූල් නම් ෆෑන් වේගය අඩු වෙනවා. ටික කාලයක් අපි ලැප් පාවිච්චි කරනකොට මේ ඇත්තටම ප්‍රශ්නයක් එනවා. මේ ඇත්තටම කම්පියුටර් පාවිච්චි කරනකොට මේ ෆෑන් වල අර ග්‍රීස් නැතිව ගිහිල්ලා පොඩ්ඩක් සද්ද බද්ද වැඩි වෙනවා. ඉතින් එතකොට කරන් තියෙන අර ෆෑන් එක පොඩ්ඩක් ගලවලා අර ස්ටික් සුද්ද බුද්ද එහෙම ගලලා දූවිලි එහෙම තියෙන ඒවා මද බෝඩ් එකෙත් එහෙම දූවිලි තියෙනවා සුද්ද ගලලා. ඊට පස්සේ පොඩි ස්ටිකර් එකක් වගේ අලවලා තියෙනවා ගොඩක් වෙලාවට ෆෑන් එක. ওই ස්ටිකර් එක ගැලෙම පොඩි රබර් කෑල්ලක් තියෙනවා. ඔය ගැලෙවුවාම ෆෑන් එකේ බෙයරින් එක පේනවා. ඔතෙන්ට පොඩ්ඩක් මැෂින් ඔයිල් ටිකක් හරි නැත්නම් එන්ජින් ඔයිල් බින්දක් හරි දාලා ආයි වහලා හයි කරන්න ගොඩක් වෙලාවට ওই සද්ද බද්ද ටික නැති කරගන්න පුළුවන්. නැත්තම් අර GT5 50 කියනා වගේ ඉතින් ගල් මොන පටන් ගන්න තමයි.
අනිත් එක ඔය ගොඩක් අය සිස්ටම් ෆෑන් එක ගැන වැඩි ගණන් ගන්නේ නැහැ. ඔය CPU ෆෑන් එකෙන් කොච්චර CPU එකේ හීට් සින්ක් එකේ තාපය එළියට ඇදලා දුන්නත් සිස්ටම් ෆෑන් එක හරියට නැත්තම් මේ ගොඩක් වෙලාවට ඔය මේ ඇතුලේ අර වෙන්ටිලේෂන් නැති වෙනවා. දැන් අපි අර සමහර වෙලාවට අපි පියන ඇරලා එහෙම තිබ්බහම ෆෑන් දෙකම වැඩ කරනවා වුණාට ඇතුලේ ගොඩක් රස්නියක තියෙනවා. මොකද අර වෙන්ටිලේෂන් ඒ සයිකල්ස් ලස්සන්ට හැදිලා හුලං එළියට ඇදිලා යන්නේ හොඳට සිස්ටම් එක කව වෙලා මේ සිස්ටම් ෆෑන් එක හරියට වැඩ කරනවා නම්.
ඔව් සමහර අය හිතන් ඉන්නවා මේ රත් වෙනකොට පියන ඇරලා තිබ්බහම ගොඩක් හොඳයි කියලා. වැරදි මතයක් නේ.
ඔව්
ඊළඟට අපේ අහන මේ ඩෙඩිකේටඩ් වීජයේ තියෙන පිසි මද බෝඩ් එක ලංකා ගණන් කොහොමද ගන්න තැනක් කියනවාද කියලා අහනවා නාරද චතුර. ඉතින් මද බෝඩ් එක ඩෙඩිකේටඩ් තමයි විජේක තියෙන්නේ. ඉතින් විජේ වෙනම චිප් එකක් තියෙන්නේ. හැබැයි වාට මේ වෙනමම එන්විඩියා වගේ විජේ එකක් ගහ ගන්න ඕන නැහැ. ඉතින් විජේ කාඩ් එකක් අරන් හයි කරගන්න එක තමයි ඩෙඩිකේටඩ් විජේ එකක් කියලා කියන්නේ. නැතු ඔන් බෝඩ් ඩෙඩිකේටඩ් චිප්ස් එනේ අඩු. ඒ කියන්නේ ඩෙඩිකේටඩ් කියලා මෙතන අදහස් කරේ ඔන් බෝඩ් චිප් සෙට් එකේම තියෙන ওই ඉන්ටෙල් ග්‍රැෆික්ස් නැතුව මේ එන්විඩියා හරි නැත්නම් ATI වගේ චිප් එකක් එන මද බෝඩ් නම් ලංකාවේ ඉතින් ගොඩක් හොයාගන්න අමාරු. ඉතින් ලේසියෙන් වැඩේ තමයි සාමාන්‍ය මද බෝඩ් එකක් අරගෙන ඩෙඩිකේටඩ් විජේ කාඩ් එක වෙනම අරගෙන හයි කරගන්න.
ඔව් මේ දැන් මං හිතන්නේ AMD ඉස්සරහටත් ඒ දේ දිනු කරගෙන යයි දන්න. දැන් අර AMD ලා APU කියලා සීරීස් එකක් එවලා තියෙනවා AMD A8 A6 A4 විදිහට යනවා. ඒකේ ග්‍රැෆික් චිප් එක තියෙනවා. කියන්නේ ග්‍රැෆික් තියෙන්නේ කෙලින්ම ප්‍රොසෙසර් එකේ MB එකේ නෙමෙයි. උදාහරණයක් විදිහට මං පාවිච්චි කරනවා A8 එකක්. ඒකේ ග්‍රැෆික්ස් තියෙන්නේ HD 6550 වගේ සාමාන්‍ය හොඳ මට්ටම ග්‍රැෆික් පර්ෆෝමන්ස් එකක් තියෙනවා. මේ පර්ෆෝමන්ස් තියෙන සිස්ටම් එකක් තියෙනවා AMD වල. මං හිතන්නේ ඒගොල්ලෝ ඒක ඉස්සරහට කරන්ඩ මං නම් දැකලා නැහැ. ගොඩක් මේ ලැප්ටොප්ස් වලට එහෙම නම් ගොඩක් හොඳයි. මේ සාමාන්‍ය ඔන් බෝඩ් ග්‍රැෆික්ස් වලට වඩා හොඳ ක්වලිටි එකක් තියෙන ග්‍රැෆික්ස් වලට යන්න පුළුවන්කම තියෙනවා AMD ලගේ සීරීස් එක යටතේ.
ඔව් පොඩි ප්‍රශ්නයක් කියනවා මේ නාරද නේද කිව්වේ. බඩේ බලන්න. ඔව් රසික කියනවා එයා මේ පරණ 512 පැකේජ් වල 20 GB පැනල් වලට ලිමිට් කරනවා. නෑ එහෙම ලිමිට් කළා නම් කරුණාකර TRC එකට ලිඛිතව දැනුම් දෙන්න මෙහෙම දෙයක් SLT එකෙන් කරනවා කියලා. ඒගොල්ලෝ එතකොට හොයලා බලලා ඒකට මොනා හරි කරයි. ඊළඟට අහනවා නිරෝෂන් ලංකබෙල් ADSL කොහොමද කියලා. ලංකබෙල් ADSL දෙන්නේ නෑ. ලංකබෙල් දෙන්නේ WiMAX. කොහොමද කියලා ඇහුවොත් එහෙම දැනට ඒගොල්ලෝ අලුත් පැකේජ් සියල්ලම වගේ ලිමිට් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. දැනට නම් TRC ස්පීඩ් ටෙස්ට් අනුව නම් අනිත් අයට වඩා ඉදිරියෙන් කියලා තමයි කියන්න පුළුවන් ලංකබෙල්. උපුල්ට තමයි මේ සමනල ප්‍රශ්නයක එක FM ට්‍රාන්ස්මීටර් එකක් හැදුවලු. මිලිවට් 200ට වැඩනම් අල්ලගෙන යන්න පුළුවන්. ඕන් කරාම TV channel කරගෙනවලු. මැක්සා TV channel කරගෙන නිසා අහලපාල ගෙවල් වලින් කේස් දාන විසඳුමක් කියන්නලු. අහලපාලෙන් කේස් නේ ගුටි ගන්න ෆැමිලි කරොත් නේ අරගෙන යනවා.
බෑන්ඩ්විත් එක පොඩ්ඩක් පැනලා වගේ නේ තියෙන්නේ කියන්නේ.
ඔය ගොඩක් වෙලාට මම හිතන්නේ මේ ඔය ට්‍රාන්ස්මීටර් හදනකොට කට්ටිය දැනගන්න මේ සයිඩ් බෑන්ඩ් ඉෆෙක්ට්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ෆ්‍රීකවෙන්සි එකක අපි ට්‍රාන්ස්මිට් කරනකොට අපි හරියටම ඔසිලේට් කරේ නැත්නම් ඒ ෆ්‍රීකවෙන්සි එක අහල පහල තියෙන පැති වලටත් පොඩි පොඩි ඔසිලේෂන් ගියාම මේ අනිත් ඒවාට ඉෆෙක්ට්ස් එනවා. ඉතින් ඊට අමතරව තවත් තියෙන එක ෆ්‍රීකවෙන්සි එකක් එක්ක වැඩ කරනකොට තවත් එක කොනක ෆ්‍රීකවෙන්සි එකක් තියෙන එක ඩිස්ටර්බන්ස් වෙන ඔය වගේ ළඟ යනවා කියලා තමයි මට නම් හිතෙන්නේ.
ගොඩක් වෙලාට මේ ඔය අපි ඔකට ගන්න කොයිල්ස් ඔතන ඒවා එහෙම පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් ඉතින් ඒකේ ඉෆෙක්ට් එක ගොඩක් වෙලාවට අනිත් චැනල්ස් වලටත් වදිනවා. ඉතින් කියන්න තියෙන්නේ අර මේ ඔතන කොයිල්ස් ඔතන ඒවා එතකොට සිස්ටම් එක තව ටිකක් ක්ලීන් කරගන්න බලන්න. ඒ කියන්නේ සර්කිට් බෝඩ් එක තමන් හදපු එකක් නම් පොඩ්ඩක් ඔය අරහෙම් මෙහින් වයර් යන එක නවත්තලා පොඩ්ඩක් එක ලගින් වයර්ස් යන විදියට, ඒ කියන්නේ සිග්නල් ලයින්ස් එහෙම ගත්තාම එක ලගින් යන විදියට සහ ඒ වගේ පොඩ්ඩක් ක්ලීන් කරගන්න කියන එක තමයි කියන්නේ. එහෙම නැත්නම් ඉතින් මේ ෆිල්ටර්ස් දාලා බෑන්ඩ්විඩ්ත් මේ ලිමිට් කරන්න සිද්ධ වෙනවා.
ඔව් අනිත් එක තමයි ගොඩක් වෙලාවට අපි හදන ට්‍රාන්ස්මිටර්ස් වල ක්‍රිස්ටල් නෙමෙයි පාවිච්චි කරන ඔසිලේෂන් වලට. කොයිල් එකක් අර උපුල් ගෙවුවා. ඉතින් ওই කොයිල් වල පොඩි වටයක් අඟලක් මිලිමීටර් 2-3ක් එහෙට මෙහෙට වුණාම ලොකු වෙනස්කමක් වෙන්න පුළුවන්. සමහරලාට මේ ওই ඔසිලේෂන් වලට බැටරි ඒ වෙලාවට තියෙන වෝල්ටේජ් අඩු වැඩි වීම, බැටරි නන් පාවර් පැක් එක නන් දෙන්නේ ඒවා අහල පහල තියෙන යකඩ ගෑලි ළඟ වීම ඇත්වීම, ඊට පස්සේ ඇන්ටනා එක කොයි වගේ තියෙන ඇන්ටනා එකට ලං වීම ඇත්වීම වගේ දේවල් වලින් පවා ඔසිලේෂන් එක වෙනස් වෙන්න පුළුවන්.
අපි ඉන්නේ ට්‍රාන්ස්මීටරේ රග දෑතද
ගොඩක් දේවල් බලපානවා. ඉතින් ඒ හොඳම වැඩේ තමයි ටින් කෑන් එකක් වගේ ඇතුලේ හදන්න පුළුවන් නම් ගොඩක් කැලට මේ වගේ ප්‍රශ්න වලින් විසඳ ගන්න පුළුවන්. මොකද වටෙන් එන ටින් කෑන් එකක් ඇතුලේ හදවගෙන මේ ටින් කෑන් එකේ වටේ ග්‍රවුන්ඩ් කරන්නත් ඕනේ. ඒ කියන්නේ බැටරි පවර් එකක් නම් DC පවර් එකේ රින එක කෑන් එකට හයි කරලා කෑන් එකත් කරලා වගේ ගන්න පුළුවන් නම් ඊට පස්සේ ගොඩක් දුරට මේ වගේ ප්‍රශ්න ඉස්සදගන්න පුළුවන් නේද? හැබැයි කෑන් එක ඇතුළට දාලා වයර් ගෑවුනොත් ලොකු ප්‍රශ්නයක් එනවා. සමනලෙ අහන 96.1 අවුලක් නෑ නේද කියලා ටෙස්ට් කරන්න. මම නම් දන්නේ නෑ ඒක.
ඒක ෆ්‍රීකන්සි එකක් තියෙනවා නේද? හැබැයි ඒකටත් මං හිතන්නේ කලින් අවසර ගැනීමක් කරන්න ඕනේ. මත්
ටෙස්ට් කරන්න පුළුවන් ඒකට TRC එකෙන් අවසරයක් තියෙනවානේ ට්‍රාන්ස්මීටර් එක ඔන් කරන්න.
ඔව්.
ඒක නිසා මොන කොහොමුණත් මේ මාර ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ වගේ දේවල් කරනකොට. ඒ කියන්නේ TRC අවසරයක් නැතුව කොහොම කරත් ඒ වගේ දේවල් කරන්න නරකයි. අකීල් ආයි කියනවා දැන් ඔන්න යා දැන් Airtel HP HSP Plus ලු. අයියෝ මොන පස්සුනත් වැඩන්නේ ඔය ලංකාවේ ඉන්ටර්නෙට් ගැන නම් කතා කරලා වැඩන්නේ. දුලිත් අහනවා මං අහන පොඩ්කාස්ට් මොනවද කියලා. ඌ ලොකු ප්‍රශ්නයක්.
මන්ද ප්‍රශ්නය.
හොඳ ප්‍රශ්නයක්. මං ගොඩක් කරාට ටෙක් පොඩ්කාස්ට් නෙමෙයි අහන්නේ. අන්න එතනයි තියෙන ලොකුම ආතල් එක. මං අහනවා මේ සාමාන්‍ය දිග හැමදාම අහන එකක් තමයි මේ සීනෙට් ලගේ තියෙන 404 කියලා පොඩ්කාස්ට් එක. ඕක ඩේලි යන පොඩ්කාස්ට් එකක්. ඕක තමයි අහන්නේ. ඊට අමතරව ඉතින් වෙන අහන පොඩ්කාස්ට් එකක් මොකද්ද තියෙන්නේ? හෝම් තියට ගීක් කියල එකක් තියෙන ඉඳලා හිටලා ඩවුන්ලෝඩ් කරලා අහන එකක් තමයි. ඒ අරෙන්න හැමදාම අහන එක තමයි 404 කියන එකටයක් වීලු තහලු තියෙන වගේ පොඩ්කාස්ට් එක. ඒ අරෙන්න ටෙක්නිකල් දේවල් නම් ඉතින් ගොඩක් වෙලාට මේ පොඩ්කාස්ට් අහන අඩුයි. ඇත්තම කිව්ව ටෙක් නිවුස් කියවන්නේ ඉඳලා හිටලා ඔහෙම මෙහෙම දඩබඩ ගාලා කියෝ ගතට යත්තම වෙන්නේ ටෙක් කතාවල කියලා කියන්නේ සමහරවල් ටෙක් කතා අහනයි මට වඩා ටෙක් නිවුස් දන්නවා වෙන්න පුළුවන් මොකද හැමදාම මැෂබල් අරව මෙව ගොඩක් කියව කියවන හින්දා. ෆේස් ලිෆ්ට් අහනවා මේ Wi-Fi වලට TRC එකෙන් අප්‍රූවල් ඕනද? Wi-Fi රවුටරයක් පාවිච්චි කරනවා නම් TRC එකෙන් අප්‍රූවල් ඕනේ. නමුත් Wi-Fi රවුටරයක් ගේනවා නම් පිටරටින් Tamanට TRC අප්‍රූව් ඩිවයිස් එකක් හැටියට ඒගොල්ලන්ගේ සර්ටිෆයිඩ් කරගන්න ඕනේ. මේක ලංකාවේ පාවිච්චියට මේගොල්ලෝ අවසර දෙනවා කියලා. ඒක ෆෝන් ඕනෑම රේඩියෝ කමියුනිකේෂන් එකකට අදාළයි. උදාහරණයක් ගත්තොත් සෙල්ලම් කරන මේ රේඩියෝ කන්ට්‍රෝල් කාර් එකක් ගෙනවා TRC එකට ගිහිල්ලා රිමෝට් එක අප්‍රූව් කරගෙන ඉන්න ඕනේ. ලංකාවේ ඒ මේ වැලිඩ් ෆ්‍රීකවන්සි ඒ රේන්ජස් වල තමයි පාවිච්චි කරන්න පුළුවන් කියලා.
ෆෝන් වලට පවයි ප්‍රශ්නේ තියෙනවා.
ඔව්. නම් නැති එක්කෙනෙක් චැට් රූම් එකේ කියනවා මේ Google මාකට් එක දැන් Google Play වෙලාලු සිරාවටම. ඒක නම් මේ ඊයේද පෙරේද වුණා. දැන් මගේ තියෙන Play Store කියලා තමයි මාකට් ප්ලේස් එක තියෙන්නේ. Play Music තමයි සින්දු අහනකට තියෙන්නේ. අනේ මන්ද Google ලටත් හිටපු ගමන් මොංගල් වෙනවලු. දුලිත් කියනවා මේ link එක දෙන්න කියලා 404 එකට cnet.com/404 කියලා ගහුවනම් හරි. ඇත්තනම කිව්වොත් එහෙම the 404 තමයි මේ ඒකේ නම නං. Google පාරක් දැම්ම නම් the කියලා ගහලා 404 කියලා ගහුවනම් හරි. මොකද ඒක පොඩ්කාස්ට් එකක්. URL එක කිව්වොත් එහෙම cnet.com/the-404-podcast/. ඒක ගත්තනම් ඒක අහන්න පුළුවන්. ඉතින් ඔකේ ටෙක් නිවුස් නම් ඉතින් වැඩිය නෑ. වල්පල් කියන ඒවා තමයි තියෙන්නේ. ඉතින් මට ඉතින් අහගෙන ඉන්න නම් මේ කම්මැලි නෑ. ඉතින් නිින්දා ගන්නකොට ඉතින් ඕක දාගෙන නිදා ගන්නවා. ඉතින් භාගයක් විනාඩි 3ක් ඉතින් එනකොට මට නිින්ද ගිහලා ඉතුරු ටික නම් මොනවද දන්නේ. ඉතින් අදට නවත්තනවාද කියලා බැලුවේ ටිකක් සනීපතත් අවුල් පැගොත් ගියා. එහෙනම් අපි ලබන සතියේ හම්බවෙමු. මේ ටෙක් කතා වීඩියෝ අමතක වෙලා නෙමෙයි මේ වීඩියෝ ළඟදීම පටන් ගන්න මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ. එහෙනම් උපුල් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අපි ලබන සතියේ තෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ තිල්න පොඩි පොළු කෑල්ලක් තිබ්බ ගණන් ගන්න. අද
ඊමේල් එකක් කියලා තිබ්බ නේද?
ඔව්. අද හර්ෂ දේවට මේ මොකද්ද හෙට උදේ පාන්දර යන්න දිනවා කියලා ගාල්ලේ හර්ෂ දේවට අර තියෙනවානේ එක එක හේතු තියෙනවා. මේ පාර හේතුව තමයි හෙට උදේට ගාල්ල යන්න තියෙනවා කියලා එන්න බෑ කිව්වලු. මොකද බබා දොයියන්න ඕනේ 8 වෙනකොට නැත්නම් උදේ නැගිටින්න බෑනේ. ඒකයි. එහෙනම් හැමෝටම සුබ සතියක්, සුබ රාත්‍රියක්. අපි හම්බෙමු ලබන සතියේ. ඒ කියන්නේ මාර්තු 16 වෙනිදා ටෙක් කතාවලින්. බොහොම ස්තුතියි හැමෝටම.
සුබ රාත්‍රියක්.